අපි සබ්බාසෝ සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ ජේතවන නම් වූ අනේපිඩු සිටුගේ ආරම්භයේ වැඩවාසය කරනසේ භාගතුන් වහන්සේ මහණේ භික්ෂුව ඇමතුසේ. ඒ භික්ෂුව වහන්සේ භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේ. මහන්නේ තොපට සීල ආශ්‍රයන්ගේ සංවර කාරණේ දේශනා කරන්නේ. ඒ ආසව මනාකොට මෙනෙහි කරවයි දෙසමි වදාළසේක. එසේ වහන්සේ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසූ. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළසේක. මහන්නේ මම නෝනින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයන්ගේ ශේ කිරීම කියේ. නොදන්නාහුට නොදක්නාහුට නොකියේ. යලිද මහන්නේ කුමක් දන්නාහුට කුමක් දක්නාහුට ආශ්‍රවක්ෂය වේද? යෝනිසෝ මනසිකාරයේද අයනිසෝ මනසිකාරයේද? මහණෙනි නොවනින් මෙනි කරන්නා නූපන්නා වූ ආශ්‍රය උපදිත. උපන්නා වූ ආශ්‍රය වැඩෙත. මහණෙනි නොවනින් මෙනි කරන්නා උට නූපන්නා වූ ආශ්‍රය නූපදිත. උපන්නා වූ ආශ්‍රය ප්‍රහීත වේද. මහණෙනි දස්සනේ පහකල යුතු ආශ්‍රය වේද? සංවරයෙන් පහබලතු ආශ්‍රෝ ඇත. ඥාන සංවර සංඛ්‍යාත ප්‍රත්‍යාවේක්ෂ ප්‍රතිසේවනේ පහබලතු ආශ්‍රෝ ඇත. කාන්ති සංවර සංඛ්‍යාත අදිවාසනෙන් පහකලතු ආශ්‍රෝ ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවචනෙන් පහකලතු ආශ්‍රෝ ඇත. විරිය සංවර සංඛ්‍යාත විනෝදනෙන් පහකලතු ආශ්‍රෝ ඇත. ඊළඟට බොජ්ජංගේ භාවනාවෙන් පහකලතු ආශ්‍රෝ ඇත. එතකොට මේ කාරණා හතක් කියන දර්ශනේ සංවරේ ප්‍රතිසේවණේ يعني යූස් කිරීම කියන එක ඊළඟට ඉවසීම එන්ඩියුරන්ස් ඊළඟට අපි පරිවංචනේ අවොයිඩන්ස් කියලා කියනවා ඊළඟට විනෝදණිය කියවම එලිමිනේෂන් ඊළඟට ආපහු පෙන්නන බොජ්ජංගේ භාවිතාකරු පහකලිතු ආශ්‍රෝ මහානි දර්ශනේ පහකලිතු ආශ්‍රෝ කවර දෙයක්ද මහානි මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් නොදක්නාව ආර්ය ධර්මී අදක්සු ආර්ය ධර්මී නොයික්නාව බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාසු සත්පුරුෂ ධර්මී අදක්සු සත්පුරුෂාස්මි නොයික්නු අශ්‍රුතෝ පුතක් ජනතෙවි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා හෙතෙමි යම් ධර්මයක් නොමෙනෙහි කළ යුත්තාන ඒ ධර්මයන් මෙනෙහි කෙරේ යම් ධර්මයක් මෙනෙහි කළ යුත්තාන ඒ ධර්ම මෙනෙහි නොකෙරේ මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මිය කවර දෙයක් මහණනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්නා උට නූපන් කාමාශ්‍රය උපදීද උපන් කාමාශ්‍රය වැඩේද නූපන් භවආශ්‍රය උපදීද උපන් භවආශ්‍රය වැඩේද නූපන් අවිද්‍යාශ්‍රය උපදීද උපන් අවිද්‍යාශ්‍රය වැඩේද යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මොහු මෙනෙහි නොකළ යුතු ධර්මය. ඒ කියන්නේ ඒ කාමාශ්‍රයෙන් වැඩෙදී එන් මෙනෙහි නොකළ යුතුයි නමුත් මේ පුද්ගලයා ඒවා කරනවා. එතකොට මාන්න යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය කවරද? මාන්න යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නා උට නූපන් කාමාශ්‍රය වූ නූපදීද උපන් කාමාශ්‍රය වූ ප්‍රහීන වේද? උපන් භවආශ්‍රය නූපදීත උපන් භවආශ්‍රය ප්‍රහීන වේද උපන් අවිද්‍යාශ්‍රය නූපදීත උපන් භවආශ්‍රය අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහු මෙනෙහි කළ යුතු ධර්ම කාමාශ්‍රයන් අඩු වෙනවා නම් ඒව තමයි මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදීත උපන්නා වූ ආශ්‍රය වැඩෙති එතෙම මෙසමී නුනුයින් මෙනෙහි කරයි මම අතීත කාලේ වූයෙන්ද ඕ අතීත කාලේ නොවේද ඕ අතීත කාලේ කවරෙක් වූයෙන්ද අතීත කාලේ කෙසේ වූයෙන්ද එහෙමත් නැත්නම් මම අතීත කාලේ කවරෙක්ව සිට කවරෙක් වූයෙන්ද එහෙමත් නැත්නම් මම අනාගත කාලේ වෙම්ද ඕ අනාගත කාලේ නොවේද අනාගත කාලේ කවරෙක් වෙම්ද අනාගත කාලේ කෙසේ වෙම්ද මම අනාගත කාලේ කවරෙක්ව සිට කවරෙක් වෙමිද දැන් වර්තමානයේ තමා කෙරෙහි සැක ඇත්තේ වේ මම වෙද්දෝ මම නොවෙද්ද කවරෙක් වෙද්දෝ කෙසේ වෙද්දෝ මේ සත්තතෙම කොයින් ආයේද කොයි යන්නේද මෙසේ නුනුනි මෙනෙහි කරන ඔහුට සවැදෑරුම් දිෂ්ටීන් අතරින් එක්තරා දිට්ඨියක් උපදී. සත්‍ය වශයෙන්ම තමා ඇතියයි කියලා දිට්ඨියක් උපදිනු. තමා නැතේ කියලා දිට්ඨියක් උපදිනු. ඊළඟට තමාව හැඳින ගන්නවා කියලා දිට්ඨියක් උපදිනු. තමා නැතයි කියලා හැඳින ගන්නවා කියලා දිට්ඨියක් උපදිනු. තමා නො මම තමා හඳුන ගන්නවා කියලා සත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන්ම දිට්ඨියක් උපදිනු. එහෙම නැත්නම් මේ වචන ප්‍රකාශ කරන මිදින මම නිත්‍යයි සදාකාලිකයි නොකරන සුළුයි කියලා. මහණනි මේ දිට්ටි ගතේ දිට්ටි ගාහනේ දිට්ටි කාන්තාරේ දිට්ටි සංගෝජනයයි කියන ලැබේ. මහණනි දිට්ටි සංගෝජනයෙන් සම්මුත වූ අසුතවත් පුතග්ජන තෙමේ ජාතීන් ජරාවේ මරණයෙන් ශෝකයෙන් වැළපීමේ කායික දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදී සසර දුකින් නොමිදේයයි කියන මහණනි ආරයන් දක්නාසු ආර්ය ධර්මී දක්ෂ ආර ධර්මී මොනවට හේතුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මී දක්ෂ සත්පුරුෂ ධර්මී මොනවට හේතුණු ශ්‍රුතවත් ආර ශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් දන්නු මෙනෙහි නොකළ යුතු ධර්මයන් දන්නු හෙතෙම මෙනෙහි කළ යුතු ධර්මයන් දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරයි මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරදයක් මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද උපන්නා වූ කාමාශ්‍රය වැඩේද නූපන්නා වූ භවාශ්‍රය උපදීද උපන්නා වූ භවාශ්‍රය වැඩේද නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද මොහුනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයෝ මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ධර්මයෝ කවරදයක් මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද නූපන්නා වූ භවාශ්‍රය නූපදීද උපන්නා වූ භවාශ්‍රය ප්‍රහීන වේද නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද මොහොනාය යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීම මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම නූපන්නාශ්‍රයොත් නුපදී උපන්නාශ්‍රයොත් ප්‍රහින වෙති හේ මේ දුකේ නෝනින් මෙනෙහි කරයි මේ දුක්ඛ සමුදයයි නෝනින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධයයි නෝනින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදායයි නෝනින් මෙනෙහි කරයි මෙසේ නෝනින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන ප්‍රහීන වේ. මාන්නි මොහු දර්ශනීය ප්‍රහීන කළ යුතු ආශ්‍රයෝයයි කියන ලබන. එතකොට අපි මේ ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා මේ ධර්මයේ තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යන්න. අපි පළවෙනිම ඒ අකනිත බහු ලෝක රාතන් වහන්සේලට පුතා පුතාය පල කරන මේ ධර්මයේ ලබා දුන්නට අපි මේ සබ්බාසු සූත්‍ර ඩයග්‍රම් සෙට් දෙකේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියෝ මේ ස්ලයිඩ් එකේ පෙන්නනවා තථාගතයන් වහන්සේ පැවසුවා දිට්ඨීන් හයක් ඇති වෙනවා කියලා නේද එතකොට පළවෙනියෙන්ම ඒ අත්තිමේ අත්තා කියලා එකක් ඇති වෙනවා මේ අවස්ථාවේදී ආ වේදනාව තමා කියලා ගන්න අර කුණුඹ ගෙඩී කාලා කපලා ඒ කනකොට වේදනාව අත්තා කියලා ගත්තා එතකොට දැන් මේ වේදනාව නැති වුණාම දෙවෙනි දිට්ඨියදී පෙන්නනවා වේදනාව නැති වුණාම තමා නැති කියලා වේදනාව ඉන්නකොට මං ඉන්නවා වේදනාව නැතුණාම නැති කියලා. නැති මේ අත්ත. ඊළඟට පෙන්නනවා මේ අත්තනාව අත්තානම් සංජනාති කියලා. ඒ කියන්නේ රූපය අත්ත කියන එක ගන්නවා. ඒ වගේම වේදනාවත් අත්ත කියලා ගන්නවා. රූපයයි වේදනාවයි දෙකම අත්ත කියලා ගන්නවා. ඊළඟට හතරවෙනි එකේදී අත්තනාව අනත්තානම් කියලා ගන්නවා. ඒ කියන්නේ රූපය තමා කියලා ගන්නෝ වේදනාව තමා නොවේ කියලා ගන්නෝ. ඔබ දන්නෝ ඔය හතරවෙනි ධානතලයේ ඉන්න අසංකේ සත්‍යෝ කියලා. ඒ අය මේ නාම කොටස මේ ඒක නරකයි කියලා ඒක සප්‍රෙස් කළා. ඒ රූපයෙන් විතරක් තියෙනවා. එතකොට ආ රූපය කියන එකේ අත්තා කියලා ගන්නවා. හැබැයි වේදනාව ඒ නාම කොටස එපා කියලා. ඊළඟට පස්වෙනි කාරණයට පෙන්නනවා අනත්තාන, ඒ කියන්නේ අනත්තා කියලා ගන්නවා රූපය, අත්තා කියලා ගන්නවා වේදනාව කියන එක. එතකොට ඒක මේ රූපය අනත්තා, වේදනාව අත්තා. මතකද අර අඹගෙඩිය කතාවේදී අඹගෙඩිය කෑවා, අඹගෙඩිය නිසා ඇති වෙන වේදනාව අත්තා. හැබැයි අඹගෙඩිය අපේ නෙමෙයි මුදලාලේක, ඔය විදිහට ගත්තාම ගහේ නේද? එතකොට ඒක අනත්තා කියන එක තියෙනවා. ඊළඟට හයවෙනි එකේදී පෙන්නනවා ඒ මේ වචන කතා කරන විඳින මම නিত্য සදාකාලික පෙරණ සොළුවේ කියලා. ඉතින් යාට ඒ දිට්ටියක් ඇති වෙලා තියෙනවා. එතකොට දැන් ඒක අපි උදාහරණයකටත් පෙන්නලා දීලා තිනවා. අර සර්ෆ් බෝඩ් එක යන්නේ එක්කෙනා එයා මේ අර කුඩ නැගලා ඉතින් මෙහෙම නිකම් මේක ලිස්ස ලිස්ස යනවා. එතකොට ඒ රූප කොටසයි ඒක ලිස්සලා යනකොට ඇති වෙන වේදනාවයි ඒ දෙකම ඒ තමා කියලා ඒක අරගෙන ඉන්නවා කියලා. එතකොට දැන් මේ විදිහට මේ දිට්ටියන් ඇති වුණාට පස්සේ ඒ මේ දිට්ටියන් කියනවා මේ ඉදන් සච්චාපි කාය ග්‍රන්ථය ඇතුළට ඇදීම කියන එක තියෙනවා. එතකොට දැන් මේ ඉදන් සච්චාපි නිවේශ කාය ග්‍රන්ථයට යම් කිසි එකක් ඇතුළෙච්ච විගසින් අපිට ප්‍රිය විප්‍රයෝගී කියන එක සිද්ධ වෙනවද කියන ප්‍රශ්නය මේ අපි බලන්න. ඒ කියන්නේ දැන් ඒක බලන්න නම් ඊළඟ ස්ලයිඩ් එකේ හොඳට පේනවා. දැන් මේ ඔගලන්ට පේනවා අපි ජාති ඉඳන් මනෝසේචනාව දක්වා සතර ආහාර දුක්ඛේදී අපි කළු පාට රේඛාවක් යනවා. අපි කියවා මේකේ වම් අත පැත්තේ තියෙන අර මේ ලෝභය නිරූපණය කරන ධර්මයයි කියලා. ඒකට තිබුණ සමාන්තර රේඛාවක් අර අපි අවිද්‍යා ආශ්‍රයන් ගිහම කාමාශ්‍රයන් ගිහම ඇත්තේ නේද? ඒ වගේම සමාන්තර රේඛාවක් තමයි ඉදා සච්චේ ඉදා මෙතන මේ ප්‍රිය විප්‍රයෝගයට යනවා කියන එක. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අර දිට්ටීන් ටික මේක ඇතුළට ගියා. ඒක දිය ගමම්ම අපිට ප්‍රිය විප්‍රයෝගේ ඇති වෙනවද කියන එක. උත්තරය තමයි ඒක එහෙම නෙමෙයි. මේක පරාමාසයට ඇදුනට පස්සේ මේ දිට්ටි ඉදා සච්චේට ගිහිල්ලා පරාමාසයට ඇදුනට පස්සේ තමයි අපේ මේ ප්‍රිය විප්‍රයෝගය කියන එක ඒක සිද්ධ වෙන්නේ කියන එක. එතකොට දැන් මේ ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ මේක පෙන්නලා දීලා තියෙනවා වත්තුපොම ස්ලයිඩ් එකේ 9 ස්ලයිඩ් එක ගැන. එතන අපි පෙන්නවා මේ කුමකට මිච්ඡාදික්තිය වූයේද කියලා අපි සාකච්ඡා කළා. ඒකෙදි ඉගෙන ගත්ත මේ පදුට්ටමන සංකල්පය නිසා ඇති වූ නිත්‍යභාවයෙන් මේකට හේතු වුණා, පත්‍ය වුණා කියලා. දැන් අපි මේ කතා කරේ දික්තියින්නේ. එතකොට මේවා ඔක්කොම මිච්ඡාදික්තිය නේද? මම වෙමි, මම නොවෙමි ආදී වශයෙන්. එතකොට දැන් මොකක්කටද අපි මේ මිච්ඡාදික්ති වෙලා තියෙන්නේ? අර පදුට්ට මන සංකප්පේ. අර යාන්තම් විඥානේ බොනට් එකට ගාලා හරි ගැලුවා නම් නිට්ටයයි. ආන්න ඒ නිට්ටභාවය තමයි හේතුවයි ප්‍රත්‍යයයි වෙලා තියෙන්නේ. අර මම වෙමි, මම නොවෙමි ඔක්කොම කතාවල් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඕක සිද්ධ වෙනවා. හොඳයි, එහෙමනම් අපි මේක තේරුම් අරගෙන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි එකට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දෙන්නේ ජරා ධර්මය කියන එක. ජරා ධර්මය කියලා කියන්නේ රූපයයි රූපය නිසා මම පවතිනවා යන දික්තිය මිදීම. කෙනෙක් කල්පනා කරනවා මේ රූපයකින් මලකඩ ගාව ජගනනියකින් හරි පවතිනවා කියලා නේද? ඒතකොට රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දික්තිය මිදුණා නම් අන්න ඒක තමයි ජරා ධර්ම. ඒතකොට මේක පෙන්වා දෙනවා අපේ විඥානීය කියන එක හට ගැනීම. මෙතන මේ ලීලා තියෙන රයිසිං ඔෆ් කොන්ෂස්නස් කියලා විඥානී හට ගැනීම ඔයගලන්ට පේනවා. ABC කියලා අපි රේඛා තුනකින් මේ ලක් තුනකින් ලඟම බලලා තියෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනවා මෙතන උඩ කොළපාටින් රේඛාවක් තියෙනවා. අන්න පදුට්ට මන සංකප්පේ නේද? විඥාන ධාරාව යන්තම් ගැලුවා නම් අන්න අපිට අර නිට්ටයයි කියන කතාව කියන එක. එතකොට මේකට මේක පෙන්වන්න තමයි මෙතන මේ AB කියලා මෙතන ලකුණු කරලා තියෙන්නේ. ඒකත් කොළපාටින් අපි ලකුණු කළා. ඒ කියන්නේ A වල ඉඳන් B වලට ගියා නම් ආන්න ඒක තමයි ජාතිය වශයෙන් අපි සලකන්න ඕනේ. විඥාන ධාරාව යන්තම් ගැලුවා නම් අන්න A වල ඉඳන් B වලට ගියා නම් ජාතිය කියන එක. ඒ කියන්නේ මේ A වලින් පෙන්වන්නේ අර විඥානයක් හට ගන්නකොට ඉතින් උගලන්ට අර වේදනාව ඒ විඥානිය තුල තියෙනවා නේද? ඒ කියන්නේ වේදනාව විඥානිය හඳුනා ගැනීමක් කියන එක තියෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට දැන් ඒ වගේ හඳුනා ගැනීමක් ආවහම දැන් මේ B වලින් පෙන්වන්නේ ඕගොල්ලන්ගේ හොඳ මේක. දැන් මං කැකිරි මාළුවක් කෑවහම ඒ එකපාරටම දැන් අද මම කනකොට මට රසයක් ඇති වුණා. අන්න ඒක අපේ තුම ඒ කියලා. ඊට පස්සේ මං එකපාරටම ගේන්නේ මොකද? පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද. අන්න එහෙනම් මගේ බෙස්ට් එක නේද? ඉතින් මේක බීයාපුරත් හොඳට ගැලපෙනවා. හැබැයි ඒකට නම් නෙමෙයි ලිව්වේ. මේ බෙස්ට් එක මම අරගෙන එනවා. මගේ මාන්නෙන් තමයි ඒක ගේන්නේ නේද? එතකොට ඒ වලින් නම් බී වලට ගියා නම් දැන් මේ කැකිරිමාළුව නිසා මගේ විඥාන ධාරාව යන්තම් ගැලුවේ. එහෙනම් ඇති. හොඳට මැති අන්න නිත්‍යයි කියන කතාව තියෙනවා. එතකොට දැන් ඔය පදුට්ටමන සංකල්පය මේ ග්‍රීන් එක. දැන් ඔය අපිට පේන වතුරු පාරක්. දැන් වතුරු පාරක් වගේ නේ මේක ගලාගෙන ඉන්නේ නේ විඥාන ධාරාව. වතුරු පාරක් අඩු වුණාම අපේ ගෙදෙට එන වතුර අඩු වුණා අපිට දුකයි. ඒ වගේම වැඩි වුණාම දුකයි. අඩු වුණා කියලා දුකයි. ඉස්සර වගේ මේක ඉන්නේ නැහැ කියලා ටේස්ට් බඩ්ස් එහෙම ගිහිලා ඒකේ රසය එහෙම නැති වෙලා. වැඩි වුණාම මොකද දුක? එදාට ඉන්නේ රොඩු මඩ. පිරිසුදු වතුර නෙමෙයි. මඩ තමයි ගොඩාක් එනවා කියන එක තියෙන දෙකම දුකයි. එතකොට මේ විඥාන ධාරාවේ යම් කිසි වෙනසක් මේ ඇති වුණේ. ඒ වෙනස දැන ගැනීමක් වෙනවද? අන්න ඒක අපිට දුකයි. අන්නේ දුක්ඛය විඥාන කාය සටහන් වෙනවා කියලා රාතන් මහන්සේ කියනවා. එතකොට දැන් ඊළඟට ආපහු අපිට පේනවා ඔයගලන්ට පේනවා මේ B වල ඉඳන් C වලට රේඛා මේ කර්ව් එකේ තියෙන්නේ. ඒකම තමයි මෙතන මේ රතු පාටින් දාලා තියෙන මේ ජරාව කියලා නේද? අර පදුට්ට මනසේ සංකප්පේ නිත්‍ය රේඛාව දික් කරාම යන්නේ ජරාවට. එහෙනම් B වල ඉඳන් C වලට යනවා කියන එක අපි සලකන්න ඕනේ මේ ජරා ධර්මී කියලා. ඉතින් ඔක මේ තුන්වෙනි රවුම. මේක A කියන්නේ පළවෙනි රවුම, B කියන්නේ දෙවෙනි රවුම, C කියන්නේ තුන්වෙනි රවුම කියන එක. එතකොට ඉතින් මේ තුන්වෙනි රවුමද අපි සුඛයයි කියලානේ අපි ගන්නෙ. ඉතින් ඒ කියන්නේ ඇත්තම කියනවනම් වෙනසක් ඇති වෙලා තියෙන. ඉස්සර කාපු එකයි දැන් කාපු එකයි බැලුවා දැන් ඉතින් ඒක මැච් වෙන්නේ නැහැ. දෝමනස්සයක් තියෙන. අන්නේ දෝමනස්සය කියන එක අපේ චිත්තේ සටහන් වෙනවා. අර විඥාන ධාරාවේ වෙනස දුකයි කියන එක වෙනස් වීම දුකයි කියන එක ඒක විඥාන කාය මේක චිත්තයේ සටහන් වෙනවා කියලා කියමු. ඉතින් මේක මේ පහලින් ලියලා තියෙනවා මේ ABC කියන පොයින්ට් තුන ගත්තාම මේක සංස්කාරපච්චය විඥාන පටිච්චසමුප්පාදිනිය. B කියන එක විඥානපච්චය නාම රූපං. C කියන එක නාම රූපපච්චය සලආයතන. රවුම් වශයෙන් ගත්තාම එතන තුනක් කියන එක පේනවා ABC කියලා. එතකොට එහෙනම් අපි ජරා ධර්මයේ ඉගෙන ගත්තා මොකද්ද ඒ කියන්නේ? රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳීම. ඊළඟට අපි එහෙමනම් හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේකදී අපි ඉගෙන ගන්නවා ව්‍යාධි ධර්මයේ කියන එක. ඒ ව්‍යාධි ධර්මයේ කියන කේ තියෙන්නේ මේ නිත්‍යයි කියන සංකල්පය බිඳීම නිසා ව්‍යාධි ධර්මයේ. ජරා ධර්මයේ දිට්ඨිය බිඳුනහම සංකල්පය බිඳුනහම ව්‍යාධි ධර්මයේ කියන එක. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා මේ විඥානේ මෙතන කොළපාටින් අපි ලකුණු කරලා තියෙනවා පදුට්ට මන සංකප්පය කියලා. ඒ රේඛාවේ තියෙන නිත්‍යභාවයක්. ඒ වගේම අපි ආපහු ඒක තමයි ඒක තුනේදිත් අපි ලකුණු කරලා තියෙනවා නිත්‍යයි කියලා. ඉඳන් සත්‍යේ ඉඳන් මෝහාගතියට යනවා. රුද්දච්චේ එහෙම උකට සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ එකයි තුනයි දෙකම එකයි. පළවෙනි එකේ තියෙන නිත්‍ය දෙවෙනි එකේ තියෙන නිත්‍යයි කියන එක නිත්‍ය ගුණය තමයි තියෙන්නේ. එහෙනම් දෙක මේකයි කියන එක පේනවා. ඒ වගේම දෙක උගලන්ට පේනවා මේ පරාමාස කාය ග්‍රන්ථේ ඉඳන් සත්‍යයට ඇදෙනවා සුභයි කියලා. ඒ වගේම මෙතන තියෙනවා මේ හතර. එතකොට හතර කියන එකේ තියෙන සුඛේ මතකද? සුභේට නිත්‍ය කහ කරාම අපි සුඛයි කියලා කියනවා. ඒක බැලුවහම ওই දෙකයි හතරයි දෙක මේකයි. දැන් දෙකේ කියන එකේ අපිට පේනවා සුභයි කියන එක ගත්තා ඉඳන් සත්‍යයට ඇතුල් වෙනවා. දෙක වෙන්නේ නැත්නම් හතර වෙන්නේ නැහැ. සුභයක් නැත්නම් මේක වෙන්නේ නැහැ. එතකොට මෙතන පේන්නේ අපිට අර මෙතන නිත්‍යභාවය තියෙනවා කියන්නේ පුන පුනා අපිට ස්පර්ශ කරන්න පුළුවන්. දැන් කට්ලට් එක දැක්ක ගමන් මට සුභයි. කට්ලට් එක අරගෙන ගියොත් එහෙම මට අර ඇතුණා වූ සුභ ස්වභාවය පවතින්නේ නැහැ. එතකොට කවුරු හරි ඒක තියලා තියෙනවා නම් අන්න අරක නිත්‍ය නැවත නැවතත් පුන පුනා ස්පර්ශ කරන්න ඕනකොට මට සුඛයි කියලා. එතකොට එහෙනම් මෙතන තියෙන්නේ අර පුන පුනා ස්පර්ශ කිරීම නේද? එතකොට ඉඳන් දෙකේදී අපිට පේනවා ඔය සුභයි කියන කතාව තමයි අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. අපි ටිකක් කියලා ගිහිල්ලා ඒකට වචනයක් දීලා තිනු සුඛයි කියලා. සුභයට කියන එක. එතකොට එකවරක් ස්පර්ශ කරා පුන පුනා ස්පර්ශ කරා. දැන් බලන්න මේ රවුම් තුන්වෙනි රවුමේ තුන්වෙනි ස්ටෙප් එක. ඒ වෙනකොට අපි දන්න ඔය සුඛය කියන එක මේක මේ පරාමාසය කියන එකට මේ ඇතිවීමක් කියන එක තියෙනවා. ඒ පරාමාසයට ඇති වෙනකොට අපිට ජරා ධර්මයේ සිද්ධ වෙලා. ඇයි අර බෙල් ෂේප් කර්ව් එකේ මෙහෙම බහලා ගිහිල්ලා නේ නේද? එතකොට ඒ ජරා ධර්මයේ කියන එක එක ගිහිල්ලා තියෙනවා. නමුත් අපි ඒක අත්තා කියලා ගැනීමක් කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් ওই අත්තායයි කියලා ගන්න එකම රෝගයක්. ওই පෙටකෝපදේශයේ පෙන්නනවා රොගං වදති අත්තනෝ කියන රොදං වදති අත්තතෝ කියලා ඒක කියන ඒ අත්තායයි ගැනීමම රෝගයක් කියලා. මොකක් හරි එකක් අත්තා කියලා ගත්තාම. දැන් ඉතින් අතන පස්වෙනි ස්ටෙප් එකට ආවා. ඉතින් මේ තුන්වෙනි රවුමේ ඒ හයවෙනි ස්ටෙප් එකට එනකොට අපිට ඉතින් අර රෝගයක් නේ අපි අරන් තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට ව්‍යාධි ධර්මයේ කියන එක සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙතන අපි මේ කතා කරන්නා වූ ව්‍යාධි ධර්මයේ රූපය නිසා ඇති වුණා වූ ව්‍යාධි ධර්මයේ කියන එක. එතකොට දැන් අපි ඉගෙන ගත්තා දිට්ඨිය බිඳුනහම එතෙන්දී ජරා ධර්මය. ඊට පස්සේ සංකල්පය බිඳුනහම ඒක නිසා අපිට තියෙනවා ව්‍යාධි ධර්මයේ කියන එක. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? මේ තුන තුන රූපේ ජරාව. එතකොට රූපේ ජරාව රූපේ රූපය නිසා පවතිනවා කියන දිට්ඨිය අපිට බිඳලා තියෙනවා. එතකොට ඉතින් මේ දිට්ඨිය දැන් පරාමාසයේ මෙහෙම ඇවිල්ලා නැති තියෙන්නේ. ඉතින් නමුත් එක දිට්ඨිය බිඳිලා නම් පවතිනවා කියන සංකල්පයක් බිඳෙනවා නේද? එතකොට සංකල්පය තියෙන්නේ නැහැ. දිට්ඨිය බිඳුනයි කියන එකේ ගත්තා. එතකොට එහෙනම් අපි ඉගෙන ගත්ත දැන් ධර්මතා දෙකක් ඒ ජරා ධර්මයයි ව්‍යාධි ධර්මයයි කියලා. එවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. දැන් අපි දන්නවා දැන් තුන තුන වුණාම ඒ රූපේ ජරා ධර්මයි. දැන් රූපේ ජරා ධර්මයි කියනම තව විදිහකට අපිට පේනවා නේද? දැන් ඕගොල්ලන් මොකක් හරි ආහාරයක් ගත්තා. එතකොට මේක අර තමන්ගේ ටේස්ට් බඩ්ස් වලින් ගෙනාව පොඩි කාලේ කාපු එක කියලා තුන්වෙනි රවුම වෙනකොට මැරලා ගියා. මැරලා ගියා කියන එක බහලා යනවා නේද? එතකොට දැන් ඒ වෙනකොට අපි මේ කෑම හරි නැත්තම් වෙන හොඳ කෑමක් ගන්න. ඒක ගත්තාන් පස්සේ මේ දැන් මේ රූපයත් එක්ක ඉන්න එක මගේ නැති වෙනවානේ. දැන් මිනිස්සේ දිහා බලනවා. බලපු ගමන් අභිජ්ජා වුණා නේද? ලපයක් හොයාගත්ත දෝමනස්. ඒ බාර වෙන පැත්තක බලනවා. වෙන පැත්තක බලනවා වෙන කාන්තාවක් හරි වෙන බබෙක් හරි කියන්නකෝ. ඒ පැත්ත බැලුවා කියන්නේ. දැන් අර රූපයත් එක මං ඉන්නේ නැහනේ. අන්න ඒ අර්ථය මෙතන අපිට පේනවා. එතකොට දැන් ඒ උතන රූපයේ මැරීමක් වාගේ දෙයක් එතන සිද්ධ වෙලා තින්නේ. අර රූපයත් එක මගේ නැහැයි කියන එක. ජරා ධර්මයේ. එතකොට ඔය හතරවෙනි රවුම වෙනකොට ඒ හතරවෙනි රවුමේ තුන කියනකොට සුඛය පරාමාසයට ඊම කියන එක තියෙනවා. එතකොට දැන් හතරවෙනි තුන වෙනකොට අපිට පේනවා වේදනාවේ ජරා ධර්මයේ. දැන් නිතරම හිතන්න ස්ටෙප් එක තුනයි කිව්වම ඕනම රවුමක තුනයි කිව්වම ජරා ධර්මයි. දැන් රූපේ ජරා ධර්මයි තුන තුන. හතර තුන වුණොත් වේදනා ජරා ධර්මයි. ඒතර වේදනා ජරා ධර්මයි තියෙනවා නම් අපි එනවා රෝගී වෙලා තියෙන. එහෙමනේ අපි කිව්වේ. රොදම්මදති අත්තකෝ කියලා කිව්වේ නේද? එතකොට ඒ කියන්නේ ව්‍යාධිය. දැන් මොකක් හරි එකක් ඕගොල්ලන්ගේ කැඩුනහම ඕගොල්ලෝ ඒක පැත්තකට දාලා නිකන් ඉන්නවා. දැන් බලන්න ඕගොල්ලන්ගේ ඉදිරි උඩ තට්ටුවට යන ස්ටෙයා කේස් එක කැඩලා තියෙනවා. කැඩලා තියෙනවනම් මේක කැඩුණා කියලා ඉතින් උඩ තට්ටුවටත් යන්නෙත් නැතුව නිකන් ඉන්නේ නේ. ඕගොල්ලෝ කල්පනා කරනවා මම මේක ස්ටෙයාකේස් එක හදනවා කියලා. දැන් ඉතින් දැන් මේක බලකට කාලා හරි කොහොම හරි හදනවා නම් දැන් ඕගොල්ලෝ කොහොමද හදන්නේ යන්නේ ඔබ? නිතරම අපි ගන්නවා සාම්පල් එකක්. අර අල්ලපු ගෙදර මහත්තයෙක් කොහොමද තියෙන්නේ ස්ටෙයාකේස් එක? මේ ගෙදර එක්කෙනාගේ කොහොමද තියෙන්නේ? ඉතින් ඔහොම බලලා ආ ඒක හරිනේ මේක හරිනේ. දැන් ඕගොල්ලන්ගේ මනසෙන් එන්නේ මං හදන හොඳට රත්තරන් වලින් හදන රත්තරන් වලින් හදපු ස්ටෙයා කේස් එකක් දැකලත් නැහැ. නමුත් මනසේ තියෙන ස්වභාවය මං කියව අර පර්ෆෙක්ට් එකක් තියෙනවා කියලා. ආන්නේ වගේ පර්ෆෙක්ට් එකක් හදන්න තමයි අපි කල්පනාව ගේන එක තියෙන්නේ. එහෙමනම් අපි කරන්නේ මොකද්ද? අපි ළඟ තියෙන එක අපි පලාස කරනවා. මලකඩ කෑවත් ග්ලව්ස් එකක් දාරහයි අරගෙන යනවා කියන එක නෙමෙයි. මේක පලාස කරලා අපි රත්තරන් වලින් හදනවා වගේ කියලා එකක් ගන්නවා. එහෙමනම් අපි විඥානේ අපි අර වෙන එකකට ගෙනිච්චා නේද? රත්තරන් වලින් හදන. අන්න එහෙනම් ජාතිය. දැන් බලන්න හතරේ තුනේදී ව්‍යාධිය හතරේ හතරේනකොට මං ආපහු උටක් හදාගත්තා. උක බලන්න ඕනේ අර බෙල් ෂේප් කර්ව් එකෙන් තමයි. ඒ කියන්නේ බෙල් ෂේප් කර්ව් එකේ උන රවුම් තුනක් ආවා. මේක ජරා වීම කියන එක තියෙනවා. හතරේ හතර වෙනකොට දැන් ඊළඟ කර්ව් එක බලන්න. හතරේ හතර වෙනකොට මම මේක අයින් කරලා වෙන එකක් ගන්නවා. ඉතින් මේ දෙක අතර මං කොහේ හරි මැරලා තියෙන්න බෑ නේද? අන්නේ මැරිච් එක තමයි ඔය පෙන්වන්නේ හතරේ දෙක කියන්නේ. හැබැයි දැන් අපි දන්නවා ස්ටෙප්ස් වශයෙන් ගත්තාම දෙක කියලා කියන්නේ හතරේ දෙක කියන්නේ මරණය නේද? හැබැයි ඉතින් නිට්ටයයි කියලා අපි අරගෙන තියෙනවා. දෙක කියන්නේ එතන නිට්ටයයි කියන එකනේ. මතකද අර පෝතලිය සූත්‍රයේ පළවෙනි රවුම ඉදගත් අසුබයි කියලා, දෙවෙනි රවුම අදත්ත ආදානේ. දැන් ඉතින් සල්ලි තියෙනවා අඹ කකා ඉන්න පුළුවන් නේද? ඒකෙන් නිට්ටිභාවය. එතකොට එහෙනම් අපි මේ නිට්ටයයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥානීය මරණය. විඥානීය මරණ අපි ගන්නවා නිට්ටයයි කියලා. අන්න එහෙම එකක් වෙලා තියෙන. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එකම ක්‍රමයේ තමයි අර බෙල් ෂේප් කර්ව් එක බලන්න. මම මගේ ස්ටයා කේස් එක කැඩලා වාගේ වුණාම මම එකක් හදනවා, හොඳ එකක් හදනවා කිව්වහම මේ තියෙන එක පලාස කළා හතරේ හතර පලාසේ නේද? පෝතලී සූත්‍රය. එතකොට දැන් මෙතනදී මම එකක් ඉපදීමක් කියන එක කළා. රත්තරන් වලින් හදන එක කියලා. ඒක ඉස්සෙල්ලම මම මැරලා තියෙනවා. අන්න එහෙනම් මැරලා තියෙන්නේ හතරේ දෙක කියන තැන. එතකොට හතරේ තුන දත්තාම වේදනාවේ ජරා ධර්මය. අපි කියන්නේ ස්ටෙප් එක තුන නම් ජරා ධර්මය කියලා. හතරේ හතරේ නැවත ඉපදීම. හතරේ හය වෙනකොට වේදනාවේ ව්‍යාධිය කියන එක සිද්ධ වෙනවා. අන්න ඒක තමයි අප්‍රියේ සම්පයෝගය. හතරේ හය වේදනා ව්‍යාධිය අප්‍රියේ සම්පයෝගය කියන එක තියෙනවා. එතකොට ඊළඟට ගත්තාම දැන් අපි බලන්න ඕනේ මේ හතරේ හය බැලුවා. හතරේ පහ තාම බැලුවේ නැහැ නේද? දැන් අරනි ස්ටෙප් එකේ 6 වෙනි එකට ගියා. හතරේ පහ කියන එක මොකද්ද? ඒක බලන්න අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. ඒ ඊළඟ ස්ලයිඩ් එකේ අපිට පේන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔය තයෝදම්ම සූත්‍රය අපි ඉගෙනගෙන තියෙනවා මේ අත්තා කියලා ගත්තාම අපිට මෝහය කියන එක. එතකොට ඉතින් අත්තා කියලා ගත්තාමනේ අපි අර රොදන් මදදී අත්තනෝ කියන කතාවට එන්නේ නේද? ඒ කියන්නේ රෝගී දෙයක් ඉතින් අරගෙන අපි ඒ ව්‍යාධි කියන කතාව මෙතන තියෙනවා. ඒ පාරණිය අපි එන්නේ නේද? අත්තා කියලා ගත්තා මේ මේක මනෝ සංචේතන පාරණිය. එතකොට මේක හරියට නිකන් බෝල කූඩුවක් වාගේ. දැන් බෝල කූඩුවක අපිට පේනවා මේ එකක් අකුලන්න බෑ, උඩ එක අකුලන්නේ නැතුව. එතකොට අන්න ඒ වගේ මේ අත්තා කියලා මෙතන මෝහයට ආවනම් මෙතනින් අපිට පේනවා මේ අත්තා කතාව මේක යනවා යම් පිච්චන්න අලබුදි තම්පි දුක්ඛයට. මේකේ තිබිච්ච එකම තමයි මේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඒකම තමයි මේකට ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? යම් පිච්චන්න අලබුදි තම්පි දුක්ඛය තුල අර අත්ත සංඥාව කියන එක ඇතුල් වෙලා තියෙනවා. එතකොට එහෙමනම් හතරේ පහ කියලා කිව්වහම අපිට පේනවා යම් පිච්චන්න අලබුදි තම්පි දුක්ඛය තුල තියෙන අත්ත කතාව කියලා. ඊළඟට ආපහු වෙනවා හතරේ හත කියන එක. දැන් අපි හතරේ හය බැලුවා, හතරේ පහ දැන් බැලුවා හතරේ හත. හතරේ හත කියලා කියන්නේ ප්‍රීහි විප්‍රයෝගය කියන එක. ඒ කියන්නේ තමන් බබා වගේ මේ රූපයකින් හිටියා. ඒ වගේ රූපයකින් තමන් ඉතින් පෙන්ුණා. ඒ වගේ රූපයකින් ඉන්න කැමැත්ත. හත කියලා කිව්වහම නන්දියනේ. ස්ටෙප් එක ගත්තාම හත ස්පෙෂල් එක ඉගෙන ගත්තේ නන්දිය කියලා නේද? ඒ කියන්නේ මලාට පස්සේ ඉපදෙන්න දෙවින්නාව කැමැත්ත. ඉතින් අපේ රූපයේ කබල් වෙලා තිනකොට ඉතින් අපි කැමැති බලක් කියලාට ඉතින් මේක ජරා වෙලා තින් දැන් නම් ඉතින් මේකත් එක්ක ඉන්න බෑ. බබා වගේ එකක් හම්බ වෙනවා නම් හොඳයි නේ කියලා තමන්ගේ කැමැත්ත කියන එක එතන තියෙනවා. දැන් ඊට පස්සේ අපිට පේනවා මේ පහ තුන කියන එක. පහ තුන තුන කිව්වම නිතරම ජරා ධර්මයනේ. දැන් මෙතන එහෙමනම් මේ කතා කරන්නේ ඒ සංඥාවේ ඒ ජරා ධර්මයේ කියන එක තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. සංඥාවේ ජරා ධර්මයේ ගන්නකොට ඕගලන්ට පේනවා ඔය හතරේ හත වාගේ දේවල් වෙලා ඉවරයි. හතරවෙනි රවුමේ හත්වෙනි ස්ටෙප් එකෙන් පැනලා ගිහිල්ලා තමයි පහ තුන කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා මේ වෙලාවේ තමන් නිත්‍යයි කියලා ගත්තා වූ දෙයක් වෙන්වීමක් කියන එක සිද්ධ වෙලා තියෙනවා කියලා. ඊළඟට මේ හතරේ හතේ හත කියලා කිව්වහම එතන උපායාසය. කෝදුපායාසය කියුවේ නේ. ඉතින් මැරිච්ච මනුස්සයාට අපිට පේනවා ඒ දැඩි වෙහසක් තියෙනවා. මතකද අර පළතුරු ගෙඩියක් කාලා ඉන්න හැදුව කොහොමක හිටියත් ඉන්න පුළුවන් කමක් නම් ඇත්තේ නැහැ. ඉතින් කෙසේ ජීවත් වෙන්න හිතුවත් ව්‍යාධිය නිසා මැරලා වැටෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් මෙන්න මේ කාරණා ටික අපි මේ සමරයිස් කළා මෙතන මේ ලකුණු කරගන්න පුළුවන්කම කියන එක තියෙනවා. දැන් මෙතන දැන් අපි ඉගෙන ගත්තා කොහොමද හතරේ තුන කියන එක. තුන කිව්වහම නිතරම ජරා ධර්මය. එතකොට දැන් මෙතන අපිට ආව වේදනාවේ ජරා ධර්මය. එතකොට මගේ ස්ටයා කේස් එක කැඩිලා වාගේ. ස්ටයා කේස් එක කැඩිලා නම් මම අලුතෙන් එකක් හදනවා කියලා ගත්තා. අන්න මම මේක පලාස කළා. හතර හතර කියන්නේ පලාසය නේද? පලාස කරා. ඔන්න මම ගිහිල්ලා අලුත් එකකට මේ රත්තරන් වාගේකින් හදනවා කියලා. ඉතින් එහෙමනම් අපි කිව්වා අර බෙල් ෂේප් කර්ව් එක දැන් මෙතන මැරිලා තියෙන කොහේ හරි මැරිලා තියෙනවා. මැරිලා තියෙන්නේ හතරේ දෙක. ඔක තීරුම් ගන්න ඔයිට වඩා ක්‍රමයක්. මේ අර බෙල් ෂේප් කර්ව් එකත් එක එක බලන්න. එතකොට ඊට පස්සේ දැන් කෙනෙකුට ඕනනම් මෙතන ලියා ගන්න පුළුවන්. අමතක වෙනවා නම් මෙතන මේ හතරේ දෙක කියලා කියන්නේ විඥානී නිත්‍යභාවය තමයි මරණය කියලා කියන්නේ නේද? හතරේ දෙක කියන්නේ මරණය. හැබැයි දෙක කියලා කියන්නේ නිත්‍යභාවය. එතකොට හතර දෙක කියලා කියන්නේ විඥානී නිත්‍යභාවය මරණය වුණා කියලා. ඒ වගේම හතරේ තුන කියලා කියන්නේ වේදනාවේ ජරාව කියන එක. ඊළඟට හතරේ හතර මෙතන තියෙන මේ සංස්කාරයේ නිත්‍යභාවය තමයි ජාතිය වෙලා තියෙන්නේ. ස්ටයා කේස් එකක් කැඩුනා නම් මං තව එකක් හදනවා නේද? තව සංස්කාරයක් කරනවා. එතකොට මේ සංස්කාරවල නිත්‍යභාවය තමයි අපිට මේ ජාතිය වෙලා තියෙන්නේ. කාමයේ වරද ආයසරල හරි උපද්දවනවානේ. එතකොට ඒකේ නිත්‍යයි කියන එක ගැනීමක් තියෙනවා. එතකොට දැන් අපි පෙන්නවා ඒ වගේ මේ හතරේ පහ මේක තුල තිනවා කියලා අත්තායයි ගැනීම. හතරේ පහ. හතරේ හය කිව්වහම හයවෙනි එක ගත්තාම අන්න අපිට එන ව්‍යාදි ධර්මයේ සංකල්පය තමයි බිඳින්නේ. දිට්ඨිය බිඳුනහම ඒ කියන්නේ තුන නිතරම ස්ටෙප් එක තුන දිට්ඨිය බිඳුන ජරා ධර්මය. හතරේ හය කියලා කිව්වහම ඒ වේදනාවේ ව්‍යාදි. ඒකක් පෙන්වන්නේ අප්‍රියේ සංපයෝගය කියලා. ඊළඟට හතරේ හත අපිට පේනවා ප්‍රියේහි විප්‍රයෝගය කියන එක. අර බබා වගේ රූපයක් තිබුණා. ඒ බබා වගේ රූපයෙන් වෙන් වුණා. එවැනි රූපයකින් ඉඳ තිබෙන්නා වූ කැමැත්ත නේද? නන්දිය. හත කියන්නේ නන්දියනේ. එතකොට මැරලා ඉපදින් තියෙන කැමැත්තයි කියන එක. දැන් ඊළඟට පහ තුන වෙනවා. පහ තුන කියලා කිව්වහම තුන කිව්වහම ජරා ධර්මී සංඥාවේ ජරා ධර්මී. ඕක පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් බලන්න ওই මුහුදු වෙරළේ වතුර. ඕගොල්ලෝ දන්නවා මේ මුහුදු රැලි එනවා නේද? මුහුදු වෙරළ දිශාවටනේ රැල්ල ගහගෙන ඉන්නේ. දැන් ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ ඉන්න මුහුදු වෙරළේ වතුර එනවා පේනවා තමන්ගේ පැත්තට. තමන්ගේ පැත්තට එනකොට ඕගොල්ලෝ ගන්නවා ඒක නිත්‍යයි කියලා නේද? ඒ පැත්තට එන එක අපි නිත්‍යයි කියලා හිතමු. දැන් බලන්න වතුර පාරක් වැටුනහම තව වතුර ගොඩක් උඩට මෙහෙම ජල කඳ වගේ වැටුනහම එක පාට මොක ෆ්ලැට් වෙලා යනවා. මේක මෙහෙම තියනවා නිකන් පොඩ්ඩක් ඉස්සෙලා නේ. දැන් එතකොට තවත් රැල්ලක් එනවා. මේ බිඳුණු රැල්ල උඩට අනිත් රැල්ල වැටෙනවා. වැටුනහම මොකද වෙන්නේ? එක වතුර කොටස දැන් හරියට උඩට වැටුණා නම් එක කොටසක් වැටෙනවා අර මුහුදු වෙරළට එන පැත්තට. තව කොටසක් වැටෙනවා අනිත් පැත්තට. දැන් හිතන්න බලන්න මුහුදු වෙරළේ තමන්ගේ ඉන්න පැත්තට නෙමෙයි වැටුනේ අර ආපහු අනිත් පැත්තට යන වෙරළෙන් ඔබට යන දිශාවට වැටුණා කියලා. දැන් මොකද වෙන්නේ? මේක රිවර්ස් වෙලා යැ. දැන් විඥාන ධාරාව තමන්ගේ පැත්තට ගලාගෙන එනකොට ඔගොල්ලෝ නිත්‍යයි කියලා ගත්තා. දැන් රිවර්ස් වෙලා යනකොටත් ඔගොල්ලෝ කියනවා ආපහු නිත්‍ය නතර වුනේ නෑනේ. පදුට්ට මන සංකප්පී තියෙන්නේ මේ යන්තම් හරි ගැලුවනම් හරි වතුරු පාර නතර වුණා නම් මේක ඉවරයි කියලා නේ. වතුරු පාර මෙහාට රැල්ල ගැහුවා අනිත් පැත්තට ගියා. දැන් අනිත් පැත්තට යනකොට දැන් හැබැයි ඉතින් අපි මේ පැත්තට එනකොට නිත්‍යයි කියලා ගත්තා නම් අනිත් පැත්තටත් අපි නිත්‍යයි කිව්වට මොකක් හරි වෙනසකුත් වෙලා තියෙනවන්නේ. උලම්පාර හරි මගේ පැත්තට ආව නම් ඉස්සෙල්ල දැන් එන්නේ උලම්පාර මගේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට යනවා ඒ රැල්ලත් එක්ක. එතකොට එතන මේ මේවා වෙලා තියෙනවා. හතරේ හත හතරේ හය කියන ධර්මයන් සිද්ධ වෙලා. ප්‍රිය මගේ පැත්තට එනකොට උලම්පාර ප්‍රිය නම් ඒ ප්‍රිය දෙයින් මං වෙන් වෙලා තියෙනවා. එතකොට එතන ඒ සංඥාවේ ජරාව කියන එක ඒ අවස්ථාවේදී තියෙනවා. ඉතින් අපි දන්නවා හතේ හත කිව්වහම ඉතින් මැරිච්ච මනුස්සයට වැඩි වෙහසක් තියෙනවා කියලා ක්‍රෝධෝපායාසාර්ථයෙන් කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ මේ භාවනාවේදී මේක පොඩ්ඩක් බලන්න ඕනේ. මේ අඩු ගානේ කාරණා දෙකක් බලන්න ඕනේ. කාරණා දෙක මොකද්ද? ජරා ධර්මයේ කියන එක අර්ථ දක්වුවා. හතරේ තුනේදී වේදනාවේ ජරාව. එතකොට ඊට පස්සේ අපිට පේනවා අර ස්ටයා කේස් එක කැඩුනා වගේ මම ඔන්න එකක් උපද්දවනවා. එතකොට දැන් මම මේතන ජාතියට ගියා නම් ඒටි ඉස්සෙල්ලා මම මැරලා තියෙන්නේ. අන්න අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක කල්පනා කරනවා. දැන් 1 2 3 රවුම් 4 4 දීපැද්දුවන ඒක ඉස්සෙල්ල මං කොහේ හරි මැරිලා තියෙන. මේ මැරිච්ච තැන තමයි 4 2. ඉතින් ඒක හරි ෆනි එකක් නේද? අපි 4 2 දී කිව්වේ නිට්ටයයි කියලා. හැබැයි විඥානී මැරිලා. වෙනවා. විඥානී මැරුණාම අපි මේ කියනවා නිට්ටයයි කියලා. එතකොට ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒක පණින් නැතුව ඒක මිනී කරන්නේ නැතුව ඉස්සරහට ගියාට එච්චර වෙන්නේ නැහැ. අපි මේ වරදවා වටහා ගත්ත විදිහනේ මෙතන පේන්නේ. එතකොට දැන් එහෙනම් අපි මේ ජරා ධර්මයේ ව්‍යාධි ධර්මයේ කියන එක එහෙම අපි ඉගෙන ගත්තා. එතකොට මෙතන මේ මරණ ධර්මයේ කියන එකත් අපිට තේරෙනවා නේද? මෙතන හතර දිගේදී මරණ ධර්මයේ කියන්නේ. එහෙමනම් අපි දැන් මේ සම්බන්ධතාවයන් තියෙනවා. එහෙමනම් මේවා අපි සම්බන්ධ කරලා පෙන්නනවා. අපි ආපහු 6 වෙනි ස්ලයිඩ් එකට ගියොත් ඒක අපි සම්බන්ධ කරලා පෙන්නනවා ආශ්‍රවත් එක්ක. අපි දන්නවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව එහෙම නේද? ඔය කාමාශ්‍රය කියන එක ඇති වෙන්නේ හතරේ හතරේ. ඒ කියන්නේ ඉතින් සුඛේ පරාමාස උනේ නැත්තම් මට පසු සංඥාවක් නැහැ. එතකොට එහෙමනම් ඊට පස්සේ තමයි මට කාමාශ්‍රය කියන එක තියෙන්නේ. එතකොට භවආශ්‍රය කියන එක තියෙන්නේ අත්තා වුණාට පස්සේ, රවුම් පහක් ගියාට පස්සේ. අපි අත්තා කියලා ගන්න රූපයන් අඹගෙඩි හැම ලාභයි කියලා. එතකොට ඒකෙන් තමයි ඒ පස්සේ රවුමෙන් පස්සේ තියෙන භවආශ්‍රය. මම භවේ යන්න කැමතියි දැන්. ඊළඟට ගත්තයින් පස්සේ ඔය 8 වෙනි රවුමෙන් පස්සේ තමයි අපිට ওই ditthi ආශ්‍රය කියන එක ඇති වෙන්නේ. දැන් කිනකොට පොඩ්ඩක් කල්පනා වෙන්න පුළුවන් ඔය 7 වෙනි රවුමෙම තියෙනවා ධම්මමච්චරිය. එතකොට මේ ධම්මමච්චරිය නිසා අපිට දිට්ඨි ආශ්‍රය වෙන්න බැරිද කියන එක. නමුත් ඒක ඒ විදිහටම හරියන්නේ නැහැ. මොකද ඒ හේතුව. ඒ හේතුව තමයි දැන් ඕගොල්ලෝ ඩිග්‍රී එකක් එහෙම පාස් කළා. අපි හිතමු මොනව හරි කම්පියුටර් සයන්ස් හරි ඉංජිනේරින් මෙඩිසින් මොනව හරි ඉගෙනගෙන ඕගොල්ලෝ කියනවා මට පුළුවන් කියලා මේ වැඩ. ඉතින් ඔය ආයතනයකට ගිහිල්ලා ඔබ කිව්වට ඒ අය පිළිගන්නවද? ඕගොල්ලෝ එහෙම කිව්ව ඵලයට නැහැ. ඒගොල්ලෝ අර ඉන්ටර්වියු එකක් කළා අහනවා ඔයාට මේ ප්‍රශ්න අහලා බලනවා මෙයා ඇත්තට මේ කිව්වට මෙයාට මේවා කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අර ඒ සංස්කාරයන් ඒ පුද්ගලයන් අනුමත කරන්න ඕනි මේවා කරන්න පුළුවන් නේ කියලා ඒක පිළිගන්න ඕනි. එතකොට ඒ සංස්කාර වලට අගය දුන්නයින් පස්සේ තමයි අපිට දිට්ඨි ආශ්‍රය කියන එක ඇති වෙන්නේ. ඊළඟට මෙතන පෙන්නනවා මේ අවිද්‍යා ආශ්‍රය කියන එක. ඒක රවුම් 10න් පස්සේ තියෙනවා. ඉතින් අර බෙල් ෂේප් කර්ව් එකේ අර AB කියලා පොයින්ට්ස් දෙක තියෙනවානේ. ওই දෙක බොහොම ලං වුණා. දැන් උගලන්ට පේනවා AB අතර ગેප් එකක් තියෙනවනම් හොඳට ගලනවා ධාරාව නේද? හැබැයි මේක ලං වෙච්ච අවස්ථාවක් තමයි අපි අර ඉස්සෙල්ලා කිව්වේ අර සෙකන්ඩ් ඔපිනියන් එක භාවිතා කරලා හරි දෝනවා කියලා අර ෂර්ට් එකක් ගන්න අවස්ථාව නේද? ඉතින් මේක වැඩේ තියෙන්නේ ඉතින් අවිද්‍යාශ්‍රය කොහොමත් ගලනවා. ඒ කියන්නේ අර අවිද්‍යාව තියෙනවනම් මේ දෙක ලං වුණා ගලනවා. අර හම්ස් තියෙන්න ඕනේ නේද? ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට එහෙනම් අපි පෙන්නවා ඉතින් මේක මේ ආශ්‍රවයි රවුණුයි අතර සම්බන්ධතාවය. දැන් එහෙමනම් අපි යමු 7 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ මේකේ තියෙන සබ්බාසෝ සූත්‍රෙටම තමයි මේක මේ ඩයග්‍රෑම් එක හැදුවේ. එතකොට මේකේ අර අපි පෙන්නවා මේක සම්බන්ධතාවයන් අපි තියනවා කියලා මෙත්ත සූත්‍රේලා අපි සාකච්ඡා කළා. එතකොට ditthi ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා, අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් ditthi ආශ්‍රව ඇති වෙනවා. මේ රතු පාට ඇරෝ එකෙන් පෙන්නන්නේ දෙපැත්තටම යන ධර්ම. පဋාණ පාළි හොයාගත්තා ඒක නේද? අවිද්‍යා ආශ්‍රව තියෙනවා නම් කාම ආශ්‍රව ඇති වෙනවා. කාම ආශ්‍රව තියෙනවා නම් ඒ අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා කියලා. ඊට පස්සේ උගලන්ට පේනවා මේ green arrow එකක් තියෙනවා. ditthi ආශ්‍රව ඇති වෙනවා නම් කාම ආශ්‍රව එක එක පැත්තට නේද? භව ආශ්‍රය තියෙන්නේ වෙනම, භව ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා කියලා තියෙනවා. ඒතර දැන් අපි රවුමුයි ආශ්‍රවනි සම්බන්ධ වෙලා තියෙනවා. අතර ආශ්‍රව අතර සම්බන්ධතාවයකුත් තියෙනවා. ඊළඟට එහෙමනම් අපි 8 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. දැන් ඕගොල්ලෝ දන්නවා ඔය අපි ඔය ආයතන භාවනාව එහෙම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් දවස් හතර වැඩසටහනෙත් දැන් සාකච්ඡා කරනවා අපි. අර ඒරියා දෙකක්, අර සරසංකප්ප තියෙන ඒරියා එකයි දැන් කනකොට තියෙන එකයි, ඒ දෙක ගැලපෙන්නේ නැති වුණා. එයින් පස්සේ අර කාමච්ඡන්දේ ඇති වෙනවා කියලා නේද? අපි මේක හදන්න පුළුවන් ලුණු මිරිස් චුට්ටක් තිබුණා නම් කියලා විඥානේ වැස ගන්නවා වගේ. එතකොට මේකේ වෙනස ඇති වෙන්න නම් ඔය ඒරියා 2 එකට මේ මොනවා හරි යමක් එකතු වෙලා තියෙන්න ඕන. අර සර සංකප්ප ඒරියා එකට. ඒක එකතු වෙලා තියෙන එකක් තමයි මේ ජරාවට යනවා කියන එක. අනිත් එක තමයි ගති ලක්ෂණය. ජරාවට යනවා කියන එකයි ගති ලක්ෂණය. ඉතින් ওই ගති ලක්ෂණයන් මොන මොන මොනවයින්ද ඇති වෙන්නේ? ඒවා ඇති වෙන්නේ මේ අනුසය වූ ධර්මයන්ගෙන්. ඉතින් අනුසය ධර්මයන් ඇති වෙන්නේ මොනවෙන්ද? ආශ්‍රයයන්ගෙන්. දැන් පේනවද? රෞම් සම්බන්ධ වෙන ආශ්‍රයයන්ට. ආශ්‍රව අතර සම්බන්ධතාවයේ තියෙන ඒවායින් අනුසය අනුසය ඇති වෙලා ඒවායින් තමයි මෙතන මේ වෙනස කියන එක ඇතිවීම කියන එක තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඉතින් සම්පූර්ණයෙන්ම අනිත්‍යයි කියලා දැනගෙන හිටියනම් සිය කවදාවත් ඕක වෙන්නේ නැහැ නේද? කෑ ගහන්න දෙයක් නැහැ. එතකොට දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා එහෙමනම් අපේ මේ කාමාශ්‍රෝ කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියන එකේ පසු සංඥා. ඊළඟට භවආශ්‍රෝ කියලා කියන්නේ අත්තා කියන එකේ පසු සංඥා. දිට්ඨිආශ්‍රෝ කියලා කියන්නේ නිට්ටයයි කියන එකේ පසු සංඥා. පේනවා දැන් ඒවයි සම්බන්ධතාවයකුත් එනවා ඊළඟට නේද? එතකොට මේ ආශ්‍රයන් අතර සම්බන්ධතාවය අපි ඉස්සෙල්ලා කිව්ව එක අපි මෙතන පෙන්නලා දීලා තියෙනවා. දැන් පේනවා අවිද්‍යා ආශ්‍රය ඉඳන් මේ පැත්තට මේ කාම ආශ්‍රයට රේඛාව කියන එක තියෙනවා. ඒක සම්බන්ධතාවය. අපි චේතනා වුණාට පස්සේ ওই දකුණු පැත්තේ යම් කිසි ධර්මයක් තියෙනවද? ඒක වම් පැත්තට එනවා. චේතනා වුණාට පස්සේ. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මේ කාම ආශ්‍රය වලට අවිද්‍යා ආශ්‍රය, දිට්ඨි ආශ්‍රය නිසා ඒවා එකතු වෙන්න පටන් ගන්නවා. දැන් පේනවා දැන් ඒ යම් වූ දෙයක් තියෙනවද මේ රෝගයන් වැඩි වෙගෙන යන්නේ නේ? ඒ කියන්නේ රවුම් කරපුවාන කරපුවාන මොනවද වෙන්නේ? මේ පැත්තෙන් තිබින්නා වූ ධර්මයන් මේකට එක් ආපු එක. ඒතර ඕගලංගේ යම් වූ කාමාශ්‍රය පෙර තිබුණාද රවුම් 10ක් විතර කරකෝඩ ගත්තට පස්සේ අවිද්‍යාශ්‍රෝ නිසා කාමාශ්‍රෝට එකතු වීම කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ එකතු වෙන්නේ මොකෙන්ද? තණ්හාව නිසාමයි. තණ්හාව නිසාම එකතු වීම කියන එක තියෙනවා. එවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. මේක තමයි ඉතින් ඔයගොල්ලන්ගේ මේ දීලා තියෙන මෙතන මේ ඔයගොල්ලන්ගේ භාවනාව නේද? සබ්බාසව භාවනා කියලා තියෙනවා. එතකොට ඔය රහතන් වහන්සේ අපිට පෙන්වා දුන්න අපි ගොඩක් ඒ සූත්‍ර සාකච්ඡා කරා කලින් මේ ඒ ඉන්ටර්නෙට් එකේ එහෙම දාලා තිනවා කෝසජ්ජිය කුසීතකම ඇති නොවෙන්න නම් මේ විරිය තුනක් භාවිතා කළ යුතුයි කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ විරිය තුන තමයි පළවෙනි විරිය මෙතන මේ ලියලා තියෙනවා. ඒ කියන්නේ රූපය ස්පර්ශ නොවෙන්න. ඊළඟට සංඥාව මගේ නොවෙන්න. ඊළඟට ආපහු තියෙනවා සංස්කාර මගේ නොවෙන්න කියලා. විරියවල් තුනක් අපි භාවිතා කරනවා. රූපය මගේ නොවෙන්න, රූපය ස්පර්ශ නොවෙන්න, සංඥාව මගේ නොවෙන්න, සංස්කාර මගේ නොවෙන්න කියලා. එතකොට දැන් ওই කාමච්ඡන්දය කියන එක අපි දන්නෝ. අපි මතකද අපි ලකුණු කරනවා මේ කබලින්කාර ආහාරයයි මේ ගිද්දි ලෝභය අතර නේද? එතකොට ඒ අර දෙක ගලපලා බැලුවා. ඒක ඉස්සෙල්ලා දැන් කාප එක ඉස්සෙල්ලා කාප එකයි මේක දැන් ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැතුව නම් එක පාට කාමච්ඡන්දයක් ඇති වෙනවා. එතකොට ඒ කාමච්ඡන්ද මේ රේඛාව අපි දික්කරුතින් අපි කොහාටද යන්නේ? ජරාවට නේද? එහෙමනම් කාමච්ඡන්දය කියලා කියන්නේ ජරාවට ඇති කැමැත්ත කියන එක. එතකොට දැන් අපි ජරා ධර්මයට කැමති වුණා නම් ඒකම නේද මෝහය? ජරා ධර්මයකට කැමති වෙනවා කියන්නේ මෝහය. මලකඩ කාපු යකඩ ඇණයකට අපි කැමති වුණා වගේ නේද? එතකොට එහෙනම් පළවෙනි විරිය මොකටද අපි භාවිතා කරන්නේ? ওই ජරාවන රූපය ස්පර්ශ නොවෙන්න. මලකඩ කාපු යකඩ ඇණි එහෙම නැත්නම් අසූචි ගොඩක් වගේ එකක් ස්පර්ශ නොවෙන්න. ඒක තමයි අපි මේ පළවෙනි විරිය වර්තා කරන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ මිනිස්සෙගේ ශරීරේ මල මුත්‍ර අසුචි ගොඩක්. ඉතින් ඇයි මේ වගේ ජරා ගොඩක්? දැන් භාවනා කළා දෙතිස් කුණුපෙයි කියලා හිතලා මල සිරුරයි කියලා හිතලා ඇයි මේ වගේ එකක් අපි ගන්නෙ? අපි මෙච්චර බෝඩද කියන එක දේනවා නේද? එතකොට අන්නේ ප්‍රශ්නේ තමයි මේ ඊළඟට පෙන්වන්නේ. ඇයි අපි එහෙම එකක් ගන්නෙ? එහෙම එකක් ගන්න ඕගලන්ට පේනවා මෙන්න මෙතන මේ ඒරියා 4 වල තියෙනවා අත්තා කියලා නේද? මෙන්න මේ අත්තා කියන එක නිසා තමයි අපි අර රූපේ ගන්නේ කියලා අපිට කියන්නේ. අත්ත ධර්මය කියන එක නිසා. ඒක ඇතුලේ කොහොමද? අර මේ සුඛය කියන එක පරාමාස වුණා. ඒක පරාමාස වෙලා ඒක නිසා දැන් ඉතින් අත්තා මේ මම ඉන්නෝ මිදිනවා කියලා ආදි වශයෙන් එතන ආවා. ඉතින් මෙයා මේ දික්ටි අනුසේ ඇඟිල්ල දික් කළා කියනවනේ රූපේට නේද? ඒක සුඛයි. ඕක ගන්න. දැන් අපිට පේන්නේ ගඳ ගන්නවා, ජරාව, මලකඩ කනවා ආදී වශයෙන්. නමුත් ඇතුලෙන් කියනවා කොහොඳයි ගන්න බලන්න ඕගොල්ලන්ගේ අර තිබිච්ච දේවල් නාම කොටසට ගියා. දැන් එන රූපේ ඉක්මවන්න බැරිලා තියෙන මේ නාම කොටස වේදනාව වාගේ දේවල් ඉක්මවන්න බැරි කම නිසා අන්න සුඛය මේකට ආවා. ඒ සුඛය ඉක්මව ගන්න බෑ. දැන් ඒක හරියට නිකන් අර මිනිස්සු දිහා බල්ලා කියන්නේ ඉතින් මෙයා හරි සුඛයි කියන මිනිස්සේගේ සුඛයක් ඇත්තේ නෑ. තියනවා නම් තියෙන්න පුළුවන් සුභේ. නමුත් අර්ථ ඇතුලෙන් ඇවිල්ලා තියෙනවා නාම කොටස විසින් ඒක පවරනවා. ඒ කියන්නේ අත්තායයි කියලා ගත්ත වේදනාව පරාමාසයට ඇතුළු. දැන් බලන්න අපි මෙතෙන්දී මේ වේදනාව ජරාවටපත් වුණා කියන එක අපි ඉගෙන ගත්ත හතර තුන නේද? එතකොට එහෙනම් මේ දෙවෙනි පාර අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරා ධර්මයට. ඒ වේදනාව සුඛයි කියලා කිව්වට ඇත්තෙම කියනවනේ ඒක ජරාවටපත් වෙනවා. එතකොට ඒක තමයි පරාමාසයට ගිහලා අපි අත්තා කියලා අරන් තියෙන්නේ. පළවෙනි පාර මල උත්තර ආසූචි ගොඩක් වාගේ මලකඩ ගාපු යකඩණියක් වාගේ එකක් අපි ගත්තා. ඊට පස්සේ දෙවෙනි පාර ගත්තාම අපිට පේනවා දැන් මෙතන අත්තා කියන ගත්ත නිසා තමයි අර රූපය ගන්නේ කියලා කියන්නේ. ඒ වේදනාව කොටසේ කතා. හැබැයි මේ වේදනාව ජරා වෙලා. එතකොට එහෙනම් මේ දෙවෙනි පාර මෙතන මේ අත්තා කියලා ගන්නකොට අපි එහෙමනම් අර වේදනාවේ ජරා ධර්මයේ කියන එකට අපි කැමති වෙලා තියෙනවා. තුන කියන්නේ ජරා ධර්මයේ. එතකොට එහෙනම් මේ දෙවිනි විරිය මොකටද? දෙවිනි විරිය අර අර්ථ සංඥාව මගේ නොවෙන්න. ඒක මගේ නොවෙන්න තමයි මේක තියෙන්නේ. දැන් අපිට පෙන්වන බලපෑමක්. මේ රූපයක් මලමුත්‍රා අසුචි ගොඩක් ගන්නේ අත්තා කියලා ගන්න හින්දා. ඒ අවස්ථාවේදී වේදනාවේ ජරාව තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි ඒක අත්තා කියලා ගත්තා. දැන් එහෙනම් අපි කාරණා දෙකකට සම්බන්ධ වෙලා අපිට පේනවා පළවෙනි කාරණාව දෙවෙනි කාරණාව අපිට එහෙනම් මේ රූපයත් එපා. මලකඩ ගහපු යකඩයන් ඉත් එපා. මලකඩ ගහන යකඩෙන් අදපු පිච්ච ප්‍රේම එක නිසා ඇතිවෙන්නා වූ වේදනාවත් එපා නේද? අන්න ඒක තමයි මේ පෙන්නන්නේ. ඒ වේදනාව ඒකේ සංඥාව කියන එක මගේ නොවෙන්න විරියක් අපි ගන්න. අත්ත සංඥාව. දැන් ඊට පස්සේ අපි බලමු ඇයි ඉතින් මේ අපි මේ දැන් මේ විදිහට මෝඩ වෙලා තියෙන්නේ? ඇයි මේ ජරා වෙන වේදනාවක් ගන්නෙ දැන් මේ වෙලාවේ? අන්න ඒක ඊළඟට පෙන්නනවා. ඔය අපි ඒක සඳහා 10 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ ඕගොල්ලෝ දන්නවා අපි අර බය බීරෝ එකෙන් බැලුවා ඒරියා 1 එක හැදුනා ඒරියා 6 එක හැදෙනවා. මේකෙන්නේ මේන්ටේන් කරනවා කිව්වේ නේද? පේනවද ඒරියා 6 එක කියලා කියන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සච්චේ මොහ ආගති කියන මෙන්න මේ ඒරියා එක කියන එක. එතකොට මේ ඒරියා එකේ ධර්මයේ ගලන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් ඒකේ විමසලා බලමු. එතකොට අපි දන්නවා අර විඥාන පත්‍ය ඒ නාම රූපං කියලා. ඉතින් මෙතන මේ ඉදන් සච්චේට ඇතුළේමක් කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ රූපයක් දැකලා යම් කිසි සංඥාවක් අපිට ඇති වෙලා ඉතින් ඕක ඉදන් සච්චේට ඇවිල්ලා අන්න ඒක එනවා මෙන්න මේ ලයින් 5 එක දිගේ. එතකොට මේ ලයින් 5 එක දිගේ ගලාගෙන ඉන්නේ මොකක්ද? ඇත්තෙම කියනවා නම් ජරාවන රූපය නිසා ඇති වුණු සංඥාගේ. ඒක ලියාගමු අපි මේ ලයින් 5 එක කියන තැන. මෙතනින් ගලාගෙන ඉන්නේ මොකක්ද? ජරාවන රූපය නිසා ඇති වෙන සංඥා ආගය කියලා. එතකොට මේක දුර්වල වෙච්ච ආගයක්. ඊටාම කුඩා ආගයක් තමයි මේ ඉන්නේ. එතකොට මෙන්න මේ ආගය දැන් අපි තු මේ වතුර පාරක් නිකන් දියබු බුලකින් වගේ පොඩ්ඩක් එනවා. ඕක පොඩ්ඩක් ගියාම වේලිලා යනවනේ. තව වතුර පාරක් ඇවිල්ලා එක්කව උනා නම් අන්න ඒක හරි නේද? පොඩ්ඩක් ලොකු වෙනවා එතකොට. අන්න ඒක එන්නේ මොකෙන්ද? මෙතනින් එනවා. දැන් මේක පරිදීවි දක්වා මේක මේ ගමන් කරන්න උදව් උපකාර වෙන්නේ මේ මෝහය නිසා ඇති වෙන උද්දච්ච අගේ. ඒ කියන්නේ මේ ලයින් 6 එක හරහා ගමන් කරනවා. ඒ කියන්නේ විඥානීය පැවතුනා නම් දැන් ඕගොල්ලෝ යම් කිසි ආකාරයකට ගලක වැදිලා හරි අපි තුන් වතුර පාරක් වැටිලා වුණ විසි වෙලා යනවා නම් වතුර ආපහු ගලනවනේ නේ? නැති උනේ නැහැ. අන්න ඒ වගේ මෙතන යන්න ගැලුවා නම් ඉතින් ඕගොල්ලෝ කියනවා ආ දැක්කත් දැන් මේක සම්බන්ධ වෙලා යනවා වාගේ කියලා. එතකොට මෙතන මේ ලයින් 6 එකේ කෙනෙකුට ලියා ගන්න පුළුවන් මෙතනින් එන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙච්ච උද්දච්ච මානාගේ. මිච්ඡා දිට්ඨිය නිසා ඇති වූ උද්දච්ච මානාගේ. කියන්නේ පවතිනවා කියන හැඟීමක් එයාට ඒකේ තියෙනවා. එතකොට මෙන්න මේක මේ බයාගති දක්වා දැන් ලයින් දෙකකින් එක්කා වෙලා දැන් දිය උල්පත පොඩ්ඩක් විශාල වෙලා නේ. ඔක බයාගති දක්වා මේ ලයින් ඇහිතරා ගමන් කරන්න උදව්පකාර වෙන්නේ මෙන්න මේ පෙර පරාමාසෝ වගේ මේ හත්තෙනි ලයින් එකිනුත් කැලලක් එකතු වෙන්න ඕනේ. දැන් එනම් උල්පත් තුනකින් එනවා වගේ නේද? එතකොට ඒ ඒ ධර්මය තමයි පෙර පරාමාසෝ ධර්මය. මොනවද ඒ පරාමාසෝනේ? මතකද සුඛේනි පරාමාසගත උන්නේද? වරදවා වටහා ගත්ත සුඛයි කියලා සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛය. හැබැයි අපි සුඛයයි කියලා මේ වටහා ගත්තා. එතකොට එහෙමනම් මෙතන ලියා ගන්න පුළුවන් ලයින් 7 එකට පෙර පරාමාසෝ තණ්හාගේයි කියලා. ඒක තමයි මේ. ඉතින් දැන් එහෙමනම් දැන් මොකද වෙන්නේ? මෙතන මේ සංස්කාරවල ඉඳන් මේ ලයින් 8 එක හරහා අපි එනවා බයාගතිය දක්වා. දැන් වතුර පාර ගලාගෙන යනවා. ඉතින් ඕක සිද්ධ වෙන්නේ 11 වෙනි රවුමෙන් පස්සේ වැති වෙනා උදයක්. එතකොට මේ වෙලාවේදී මේ මෙහෙම ගලාගෙන යනකොට ඉතින් මේ සංස්කාරවලට අපි ඒ අත්තා වෙනවා. ඒ සංස්කාර පානාතිපාත අදත්තාදා. දැන් බලන්න ගෝල් පට්ටිය දාන්න ඉස්සෙල්ල අර මනුස්සයා එක වේලක් කෑව, තව වේල් දෙකක් තුනක් කෑවේ නෑ. ගෝල් පට්ටියක් දාගත්ත දැන් හොඳට කාලා බීලා ඉන්නවා නේද? එතකොට අපි ගත්ත සංස්කාරය අත්තා කියලා, මගේ කියලා ගෝල් පට්ටිය දාගෙන ඉන්න සංස්කාරය වාගේ දේවල්. එතකොට එහෙනම් සංස්කාර නිසා අත්තා කියන එක ඇති වුණා නම් දැන් බලන්න අර ඒරියා 4 වල මේ ඉස්සෙල්ලා අපි බැලුවා ඒරියා 4 වල මේකෙදි අත්තා කියන එක ගන්නෙ ඇයි? අපි අත්තා කියලා ගන්නෙ අන්න සංස්කාර අපි අත්තා කියලා ගන්න නිසා. දැන් වෙනවද මේක වැලකට සම්බන්ධ වුණා කියලා? මෙතන ජරාවක් මලකට කාපු යකඩ ඇණියක් වගේ එකක් අපි මෝඩ වෙලා ගන්නෙ මෙන්න මේ අත්තා නිසා. එතෙන්දී අපි මේ සුඛය කියන එක පරාමාස වෙලා සත්‍ය වශයෙන් තියෙන ජරා ධර්මයක්, වේදනාවේ ජරාව. ඒකට අපි ඒකට කැමති වෙලා. ඉතින් ඇයි අපි වේදනාවේ ජරාව වගේ එකට කැමති වෙන්නේ මගේ කියලා ගන්නෙ? අන්න අර සංස්කාරය අත්තා කියලා ගත්තා වු නිසා. ඒක නිසා තමයි අර අත්තා තියෙන්නේ. දැන් එතකොට දැන් අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක් නේද? එතකොට ඒ තුන්වෙනි විරිය එහෙමනම් අපි භාවිතා කරන්නේ ඔන්න ඔය සංස්කාරය මගේ කියලා නොගන්නේ. ඒකනේ අර භාවනාවේ කාරණා තුන කිව්වේ. රූපේ ස්පර්ශ නොවෙන්න, සංඥාව මගේ නොවෙන්න, ඊළඟට සංස්කාර මගේ නොවෙන්න කියලා. කියන්නේ සංස්කාර නිසා අත්තා නොවීම. කුකුල් පට්ටි දා ගන්නවා වගේ සංස්කාරය, අදත්තා දානිය වගේ සංස්කාරය අත්තා කියලා නොගන්නේ කියලා තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපි මේ භාවනාවට උගුල විශේෂයෙන් ගන්න මෙන්න මේ දේවල්. ඇයි මට අර රූපේ ඉක්මවන්න බැරි? අත්තා නිසා. අත්තාව කියන එක මං උපදවන්න බැරි මොකද? සංස්කාරය අත්තා නිසා කියලා. අන්න ඒක තමයි හොඳට භාවනාවට ගන්න. එතකොට ඊළඟට අපි බලමු මේ 11 වෙනි ස්ලයිඩ් එකේ තාම ඉවර නම් විස්තරේ. 11 වෙනි ස්ලයිඩ් එකේදී දැන් අපිට පේනවා අපිට වැරදුනා නේද? වැරදුනා කියලා කියන්නේ ඒරියා 4 අර වේදනාවේ ජරා ධර්මයේ මගේ කියලා ගත්තා. ඒක අපි සුඛයේ මේ සුඛේ පරාමාස වුණා අත්තා කියලා ගත්තා. එතකොට දැන් මොන සුඛයේ උනාට පස්සේ දැන් මොන දිට්ටි අනුසේ පාර දෙකේ අපි රූපෙට ඇඟිල්ල දික් කරනවා. ඇඟිල්ල දික් කළා අපි මොකද්ද කියන්නේ? රූපය සුඛයි කියලා කියනවා. දැන් රූපේ තිබුණ නැහැ නේ සුඛයක්. රූපේක තියෙන්න පුළුවන් සුභයි කියන එක. එතකොට අපි ඒකට හරි නිකන් අර මොහොසිය දිහා බලලා මෙයා හරි සුඛයි කියලා කියනවා. මේ මිනිස්යාගේ සුඛයක් ඇත්තේ නැහැ නේ. බියුටි එක කියන එකක් තියෙන්න පුළුවන් නේද? නමුත් අපි දන්නවා ඇත්ත වශයෙන්ම තියෙන්නේ මලකඩ කාපු යකඩ ඇණිය. ජරා ගොඩක් කියලා තියෙන වර්ධවා ගත්තා. ඉතින් මේක තමයි මේ රූපකායේ අධිවචන සම්පස්සේ කියලා කියන්නේ. ඒ කියන්නේ රූපයක නැති එකක් නේද? රූපයක නැහැ සුඛයක්. නමුත් අපි ඒක අධිවචනයක් දානවා මේක සුඛයි කියලා. එතකොට දැන් අපිට එතන රූපකායි අධිවචනීය කියන එක පැහැදිලි වෙනවා. මේ විදිහටම අපි බලමු අර ඒරියා. දැන් මේ ඒරියා 4 වල ධර්මයේ ගලන එකක් නෙවෙයි පෙන්නේ. ඒරියා 6 වල අර සංස්කාර නිසා ඒ ධර්මයේ ගැලීම කියන එකත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඉතින් ඒකට මට නම් යන්න වෙනවා. අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේක තමයි පහසු වෙන්නේ පැහැදිලි කරන්න. දැන් මෙතන ඕගලන්ට පේනවා මෙතන අපි ආවා කියලා අර උද්දච්චේ නිසා ඇති වෙන මිච්ඡාදිට්ඨිකාගේ නේද? ඒකේ මේ ධර්මී පාත්‍තික ගමන් කරන්න මේ 6යි මෙතෙන්ට ගියා. ඊට පස්සේ අවිද්‍යාශ්‍රේ ඉඳන් කාමාශ්‍රේ යනවා. ඒ වගේ මේ 8යි කියන එකයි. දැන් මෙතන ආව මිච්ඡාදිට්ඨික කතාව. ඒ කියන්නේ මේ උද්දච්චේ නිසා මිච්ඡාදිට්ඨිය මගින් ඇති වෙනවා කියන එක. ඒක තමයි ඉතින් කාමරාග අනුසය රේඛාව නේද? ඒක නිසා සිදුවීම තියෙනවා. ඉතින් මෙතෙන්ට ආවනම් අපි දන්න ඕනේ අර H2 කියලා එහෙම දැම්මේ නේද? අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාම ආශ්‍රයට. ඒ කියන්නේ ඉතින් මේ වගේ දෙයක් වුණා නම් අපි කල්පනා කරනවා සුඛයි කියලා එකක් තියෙනවා. කාම ආශ්‍රය කියන්නේ සුඛේ පසු සංඥාවනේ. ලුණු වෙරස් චුට්ටක් තියෙනවා නම් ආදී වශයෙන් මේකේ ඒකේ රසය කියන එක පැත්තට අපි ඒ පිහිට හොයාගෙන යනවා කියන එක තියෙනවා. එතකොට ඊළඟට මේ කියන්නේ අතින් අර ජාති වේදනා රේඛාවෙන් ඇතිවෙනව බලපෑම අපි මේ පෙන්වන්නේ සංකප්ප පාරණ නේද? ඊළඟට ආපහු අපිට පේනවා දැන් මෙතන මේ පරිදේවිට ආවට පස්සේ මේ ලයින් 8 එකේ ඒ එන්නව දෙයක තියෙනවා. එතකොට බයගතිතාව බයගතිතාව නම් ආපහු අර දිටි අනුසේ පාර දෙකේ ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඉතින් ওই දීප්ති අනුසය මගින් ගැලීම කියන එක 40%. ඒ කියන්නේ මේ ඔය අපේ විඥාන ධාරාව ගලනවා කිව්වහම දැන් විඥානයත් එක්ක දැන් ওই රූපයක් එක්ක ඕගොල්ලෝ ඉන්නේ බොහොම පොඩ වෙලාවයි. බලන්න ඕන මිනිස්සෙක් යම්කිසි පුද්ගලයෙක් හරි යම්කිසි දෙයක් හරි දිහා බලලා ඒක දිහා බලාගෙන ඉන්නවා. බලන්න නිකන් මින් බලා ගන්න. අර හරකා වමාරනවා වගේ තමයි. අරක දැක්කා මොකක් හරි එකක් ඇතුළට ගියා ඊට පස්සේ ඇතුළෙන් කරකිනවා. ඒ කියන්නේ රූපයත් එක්ක අපි ඉන්නේ 10%යි. එතකොට මෙතන තියෙනවානේ මේ තව පාරක් මේ දිට්ටි අනුසය පාර. අන්න ඒකත් එක්ක අපි ඉන්නේ 40%. රාධා මහන්සේ පෙන්වන මේ වේදනාවට එන්නව අනිත් පාර තියෙනවනේ. ජාති ඉඳන් වේදනාවට එන එක. අන්න ඒක 50%. එතකොට වෙනිව සංඥා නාසඤ්ඤායත ලාභය ගොඩාක් ස්පර්ශ කරමින් ඉන්නව පාර අපි කොහොම හරි මේ වේදනාව කියන එකන ඒකට එන්නවා. එතකොට මෙතෙන්ට වේදනාවට පාරවල් තුනක් තියෙනවා. කබලින්කාර ආහාරයෙන් ඩිරෙක්ට්ලි එන එක 10%. දිට්ටි අංශයෙන් එන එක 40%. එතන මේ වේදනාවට එන්නා වූ එක සංකප්ප පාර ගත්තාම ජාති ඉඳන් එතන 50% කියලා තියෙනවා. එතකොට දැන් අපිට මෙන්න මෙහෙම දෙයක් පේනවා. ඒ කියන්නේ දැන් අපි අවිද්‍යාශ්‍රය ඉඳන් දිට්ඨි ආශ්‍රයට ආවනම් අපි දන්නවා දිට්ඨි සල්ලයට එන්න. එතකොට එහෙනම් සංඥාවෙන් අපිට මෙතන උඩනේ තියෙන චේතනාව නේද? එතකොට සංඥාවෙන් චේතනාව වෙලා මෙතන තියෙනවා නම් දිට්ඨි සල්ලේ දැන් එහෙනම් අපි ඕකේ කැරකෙනවා කියන එක තියෙනවා. එතකොට ඒ කියන්නේ රවුම් 8න් පස්සේනේ ඕක සිද්ධ වෙන්නේ ওই දිට්ඨි සල්ලේ කතාව නේද? දිට්ඨි ආශ්‍රයෙන් කියලා. දැන් 8 රවුමක් ගියා නම් අපි දන්නවා ස්පෙෂල් එකේදී මේ ඉගෙන ගත්තා අපිට තීන මිද්ද ස්වභාවය. ඒ කියන්නේ සංඥාව රෝගී නේද? තීන මිද්ද. ඒ කියන්නේ සංඥාව රෝගී වෙලා තියෙනවා. 5-3 කිව්වහම සංඥාවේ ජරා ධර්මයි. දැන් වට 8ක් ගියාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අපි කැමති වෙලා තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරා ධර්මයට විතරක් නෙමෙයි. 5-3 කතාවට විතරක් නෙමෙයි ව්‍යාධියටත් අපි කැමති වෙලා තියෙනවා. එහෙනම් ජරාවයි ව්‍යාධියයි කියන එකටත් අපි කැමතිලා තියෙනවා. මේ වටාට ගමන් කරනවා කියන එක ගත්තාම මේකෙන් පෙන්නන්නේ මොකද්ද? මේ එන්න එන්න ඇඩ් වෙනවා නේ. ඉතින් ජරාවට කැමති වුණා අපි, ඊළඟට අපි කැමති වුණා අර වේදනාවේ ජරා ධර්මයේ කියන එක. දැන් ඒ විතරක් මේ සංඥාවේ ජරාව, සංඥාවේ ව්‍යාධිය. ඒ කියන්නේ කුණු ගොඩක්ම තමයි ගන්නෙ නේ. එක කුණු ගොඩක් අරගෙන ඒ කල්පනා කරනවා මේකට තව තවත් කුණු එකව කරනවා මිසක් එන්නේ එන්නම කුණු ගොඩ. ඉතින් ඇත්තම තමයි ඉතින් මලකට ගහපු යකඩේ නීති දිරන අය වෙන මොකද්ද වෙන්න පුළුවන්. එතකොට මම ගත්තේ සල්ලි දීලා ගත්තේ මලකට ගහපු යකඩේ නීති තියෙන පිච්චර් ෆ්‍රේම් එක. දැනගෙන හිටියේ නෑ මලකට කාලයි කියලා. ඒගොල්ලොත් හොඳට වහලා දුන්නානේ නේද වටින් ෆ්‍රේම් එකක් එහෙම ගන්න. එතකොට දැන් මේක දිරනවා. එතකොට මම මේක දකින්නකොට මට වේදනාව අන්න ඒක දරා ස්වභාවය. ඊළඟට දැන් සංඥාව ජරා. සංඥාවේ ජරා නෙමෙයි අර මිනිස්සුયો කියන්නේ I am sick of this කියලා නේද? මේක බලන්න බලන්න දැන් ව්‍යාධි. ඔක්කොම එකා වෙලා තියෙනවා. එතකොට දැන් අපි හිමනම් ඔය 11 වෙනි ස්ලයිඩ් එකේ හිටි. දැන් අපි බලමු 12 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. එතකොට මේ 12 වෙනි ස්ලයිඩ් එකේ අපිට පෙන්වනවා මෙහෙම ධර්මයක්. ඒ කියන්නේ අපි දන්නවා අවිද්‍යාශ්‍රෝ වෙන්නේ ඉස්සෙල්ලා අපිට කාමාශ්‍රෝ කියන එක සිද්ධ වෙනවා. 4-4 නේද? සුඛය කියන එක පරාමාශ වෙලා. ඊට පස්සේ අපිට පස්සිනේ රවුම වෙනකොට බව ආශ්‍රය වෙනවා. ඒ පාර වට 8ක් ගැහුවා. ඊට පස්සේ දිට්ටි ආශ්‍රව නේද? අද අවිද්‍යාශ්‍රෝගිනික වට 10න් පස්සේ ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ධාරා හොඳට ගලවනවා. ගලනවා අපි දැක්කනේ ආශ්‍රව අතර සම්බන්ධතාවයේ. ඉතින් මේක හොඳට කැරකෙනවා. ඒ කියන්නේ හරි රෝදයක් කැරකෙනවා වගේ නේද? ඉතින් රහතන් වහන්සේ පෙන්නවා මේ කැරකින්නා වූ රෝදය තණ්හාව ලෙස සලකන්නේ කියන එක. එතකොට අවිද්‍යාශ්‍රෝයින් කාමාශ්‍රෝලින් සිදු වුණා කියන එක අපිට පේනවා. කාමාශ්‍රයක් වුණේ නැත්තම් මොකුත් නෑ. මංගු යාර බබා බෝලේ හරි කටේට දාලා සූපු උරලා ඒකෙන් තමයි යා මේ කතාව හදාගත්තේ. ඒ කාමාශ්‍රෝ වුණේ නැත්තම් අවිද්‍යාශ්‍රෝ කතාව නෑ. දැන් ඉතින් අවිද්‍යාශ්‍රෝ නිසා මොකද වෙන්නේ? දැකපු ගමන් අපිට සුබයි නේ. පෝතලි සූත්‍රේ බල්ලා මස් කට්ට දාපු ගමන් දොලා ගියා. මිනිස්සු දැක්ක ගමන් සුබයි. ඒ කියන්නේ ජරා ගොඩ වෙනවද? මලකඩ කාපු යකඩ ඇණී අසූචි ගොඩ. ඒක නිසා ඇතින වේදනාව ජරා සංඥා ජරා මේ ඔක්කොම දරා. හැබැයි අපි කියන්නේ සුබයි. හොඳයි කියන එක දැකපු ගමන් සුබයි කියන එක තියෙනවා. කැරකින්නා වූ රෝදේ ගලන්නා වූ ධාරාව ඒක පවත්වන කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව පවත්වනවා කියන එක තියෙනවා. එතකොට මේකෙදි හිතන්න බලන්න නිකන් වීල් එකක් කියලා හිතන්නකෝ. දැන් බයිසිකල් එකේ තියෙනවනේ අර හබ් එකයි ස්පෝක්ස් වලින් සම්බන්ධ වෙලා. එතකොට ඒක මේ මම මේ කතා කරන්නේ මේ ස්පෝක්ස් පොඩ්ඩක් බුරුල් වෙලා වඩ පොඩ්ඩක් ප්ලේ එකක් තියෙනවා. අන්න ඒ වගේ දෙයක්. එතකොට එහෙම එකක් තමයි මේ මෙතන පෙන්වලා දීලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඕගලන්ට හිතන්න පුළුවන් මේක නිකන් මේ තටාකයක් වගේ රවුමට තිබෙන්නා වූ තටාකයක් තියෙනවා. ඒ තටාකයේ මැද්දේ තියෙන පාත්‍රයක් වගේ එකක්. එතකොට මේ පාත්‍රය කියන එකේ දැන් අපි හිතමු මෙතන මිනිස්සේ කෝට්ටක් දාලා කරකවනවා මේ තටාකේ. කරකවන වතුර පාර රවුමට ගමන් කරනවා නේ. ඒක රවුමට ගමන් කරාම මේ මැද්දේ තියෙන පාත්‍රය රවුමට කරකිනවා නේ. දැන් ඔබ කෝට්ට ගත්තා වුණත් ඕක කරකිනවා කියන එක තියෙනවා නේ. ඉතින් ඔන්න ඔහොම දෙයක් තමයි මේකෙ පෙන්නන්නේ. ඒ කියන්නේ දැන් මෙතන මේ පුලින් ග්‍රීඩ් කියලා මෙතන දාලා තින්නේ. ඉතින් අපි මේ අදිනවා. මේ පැත්තට ගමන් කරන්න සලස්සනවා. මේ පැත්තෙන් පුෂින් අවිද්‍යාශ්‍රවිද කාමාශ්‍රයට ගමන් කිරීම කියන එක තියෙනවා. එහෙම හිතාගන්න අමාරු නම් හිතන්න බලන්න බයිසිකල් රෝදයක් තියෙනවා. ඒකේ අර කේස් එකක් තියෙනවනේ නේද? කේස් එක හරහා වතුර දැම්මුත් මොකද වෙන්නේ? අරකට එක්ක ගිහලා රෝදෙත් කැරකිලා මෙතන පල්ලෙහැන් ආවම මේ පැත්තෙන් තල්ලු කරනවා, මේ පැත්තට පුෂ් කරනවා, මේ පැත්තෙන් පුල් කරනවා වගේ නේද? ඒක කැරකීම කියන එක ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට මෙතන අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ මෙතන කෙනෙකුට හොඟක් බලන්න පුළුවන්. මෙතන මේ තියෙන පරාමාසයනේ. ඉතින් මේක මේ අර මිච්ඡාදිට්ඨික සංඥාව නිසා ඒ විඥානීය පැවැත්මට කැමැත්ත කියලා අපිට මෙතන අවිජ්ජාවෙන් මෙහෙම ඇවිල්ලා ඒකෙන් චේතනා වෙලා චේතනාවේ මේ පැත්තට ඉදන් සච්චේ. ඔන්න ඔය අර්ථයෙන් ඕක තියෙන්නේ. අර ඩයග්‍රෑම් එකත් එක්ක ඔයගලන්ට මැප් කරලා බලන්න පුළුවන්. එතකොට දැන් මේ මං කිව්වේ මැද්දෙන් කැරකෙනවා නම් අපි දන්න ඔය අපි ඉගෙන ගත්තා අර කාමාශ්‍රය ඉඳන් භවආශ්‍රයට එහෙම කෙලින්ම සම්බන්ධතාවයක් නැහැයි කියලා. කෙනෙකුට හිතෙනවනේ තියෙන්න ඕනි වගේ කියලා නේද? නමුත් ඒක වෙලා තියෙන්නේ අර රෝදේ කැරකෙනකොට. දැන් මේක අපි කෝට්ට දැම්ම කාමාශ්‍රය කියලා කියන ටොපියක් කටට දැම්ම. අන්න මේක තටාකේ කැරකෙනවා. ඉතින් දැන් ඒක කැරකෙනකොට මේක ඇතුලේ තියෙන පාත්‍රේ කැරකෙනවා. ඒ කියන්නේ මේක ඇතුලෙන් තමයි භවආශ්‍රය කියන කතාව. එතකොට ඒකෙන් දැන් අපි කෝට්ට ගත්තා වුණත් මොකද වෙන්නේ? අර පාත්‍රය කරගෙන ඉඳ දැන් ආපහු වතුර කරගෙනවා නේ. ආන්නේ වාගේ. එතකොට අපිට පේනවා මේ භවආශ්‍රය නිසා ඇති වුණු සංඥා කොටස් දැන් ඉතින් මේක කරගෙන කොටසට මේකට එක්කව කරනවා. අවිද්‍යාශ්‍රයට යා එකතු කරනවා. ඒකනේ අර කොළපාට ලින්ක් එකක් අපි දාලා තිබුණේ නේද? ආශ්‍රයයක් නැත්තම් මේ ධාරාව ගලන්නේ නැහැ. මේක නතර වෙනවා කියන එක තියෙනවා. රෝදේ නතර වෙනවා කියන එක. එතකොට දැන් අපි ඉගෙන ගත්තා අර දෙවෙනි වෙලාවේ අපි ජරාවට කැමති වුණා කියලා මතකද? අත්තා කියලා ගන්න වෙලාවේ ජරා වූ හතරේ තුන වේදනාව ඒක තමයි යාවේ ජරාවට කැමති වුණා කියලා. ඒ තුන්වෙනි පාරේ අපි මොනවටද කැමති වෙලා තියෙන්නේ? ඒකේ අපි තේරුම් ගත්තා සංඥාවේ ජරාව එහෙම තියෙනවා කියලා. සංඥාවේ ජරා විතරක් නෙමෙයි. ඉතින් උතන් තියෙනවානේ හතරේ හතර, පහ තුන, හතරේ තුන, හතරේ දෙක. මේ ඔක්කොට පහ තුන නේද? මේ ඔක්කොම මේ කියන්නේ මුළු දුක්ඛ ස්කන්ධයකටම තමයි අපි කැමති වෙලා තියෙන්නේ. අර පානාතිපාතේ වගේ සංස්කාරයන් අත්හා කරගන්න වෙලාවේදී මුළු දුක්ඛ ස්කන්ධයකටම තමයි අපි කැමති වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ ආශ්‍රව වටවලට සම්බන්ධ කළා මේ කැරකීම නිසා වෙන්නා වූ ක්‍රියාවලිය පෙනුණා. ඉතින් දැන් මේකට මේ බේතකුත් තියෙන්න බෑ නේද? ඒකට බේතකුත් තියෙනවා. ඒක තමයි පාරිසුද්ද ප්‍රදානියන්ගේ කියලා තියෙනවා. සාපුගම සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ මේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ පැහැදිලි කරගන්නේ මේ සීල පාරිසුද්ධ ප්‍රදානියන්ගේ, චිත්ත පාරිසුද්ධ ප්‍රදානියන්ගේ, දිට්ඨි පාරිසුද්ධ ප්‍රදානියන්ගේ, විමුක්ති පාරිසුද්ධ ප්‍රදානියන්ගේ කියලා ප්‍රදානියන්ගේ හතරක් තියෙනවා කියලා. එතකොට ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් අපි බලමු. මෙන්න මේ අපි හිතමු නවවෙනි ස්ලයිඩ් එකේ වාගේ ඩයග්‍රෑම් එකක් ගත්තොත් ඕගලන්ට පේනවා මේ වේදනාවේ ඉඳන් චේතනාව තියෙන පරාමාසයට උනේ නේද? ඒ වගේම මෙතන තියෙන බයගති ඉඳන් වේදනාවට එනව එකක්, බයගති වේදනාවට ආවන වේදනාවේ චේතනාවට යනවා. ඊළඟට බලන්න ආපහු චේතනාවෙන් ඉඳන් සත්‍යයට එනවා. 10 වෙනි ස්ලයිඩ් එකට ගිහුවා ඉඳන් සත්‍යයෙන් එනවා. අනලයි 5යි 8යි ලයින් එක එකට ගත්තොත් බයගතියට. දැන් ආපහු යන්නේ වේදනාවට දිට්ඨියනුසේ. උඩට චේතනා ගිහිල්ලා ආපහු එනවා. එතකොට ඒ කියන්නේ විඥාන ධාරාව ඔන්නේ පතයන් ඔස්සේ ගමන් කිරීමක් කියන එක තියෙනවා. දැන් මේක කැරකවීම නිසානේ මේ අපේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ජරාවන් වලට කැමති වෙන්නේ, මරණයට කැමති වෙන්නේ නේද? එතකොට දැන් මෙන්න මේක එහෙමනම් නවත්තන විදිහක් පෙන්නවා. දැන් එතනදී පෙන්නවා දැන් අපි මෙතන මේ වේදනාවේ ඉඳන් අර චේතනාව දක්වා ගමන් කරන්නා වූ එක අපිට නවත්තා ගන්න පුළුවන් චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන එක භාවිතා කළා. ඉතින් අර මතකද අපි පෙන්නවා අර ස්පර්ශයෙන් විවේකයේ කියලා සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවේ හතරෙනි භාවනාවට අපි පෙන්වන්නේ සතර ආහාර දුක්ඛේ නේද? අර ඇහැයි රූපය එක්කව කරන්න බෑයි කියලා. ඕක තේරුම් ගත්ත මනුස්සයා මේක අල්ලලා දාලා විවිච්චේව කාමී විවිච්චා කුසලේ ධම්මෙහි කියලා එයා යනවා අර ප්‍රථම ධානයේ ඒ ධානයන්ට කරා ගමන් කරනවා. එතකොට එහෙනම් මේ වේදනාවේ ඉඳන් චේතනාවට යන්නා වූ එක නැති වෙනවා. එතකොට ඒකට හැබැයි පැරලල්ව තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමනම් යන්නේ පැරලල්ව නම් යන්නේ මේ උඩේක නැවතුවයි කියලා හරියන්නේ නැහැ. මෙතන මේ ඉඳන් සච්චේ ඉඳන් බයගතිට එන එකත් නවත්තන්න ඕනේ. එතකොට ආන්නේක නවත්තන්නේ අර සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ පාණාතිපාත අදත්තාදන. ඒ කියන්නේ සංස්කාරයන් කියන ඒවා අයින් කළා. එතකොට ඒක සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ. දැන් එහෙනම් මේ පැත්තට තියෙන ප්‍රශ්නේ අපි විසඳ ගත්තා. දැන් ඊළඟට ආපහු ප්‍රශ්නයක් තියෙනවා. අර චේතනාවේ ඉඳන් ඉඳන් සච්චේට එන එකයි බයගති ඉඳන් වේදනාවට යන්නා වූ එකයි කියන එක නේද? ඒ කියන්නේ අර ඉස්සෙල්ලම ඩයග්‍රෑම් එකේ බැලුවොත් අපිට පේනවා දැන් මෙතන චේතනාව උඩ තියෙනවා නම් ඒ චේතනාව ඉඳන් ඉඳන් සච්චයට යන රේඛාවයි ආපහු පැරලල් රේඛාවක් තියෙනවා මෙතන බයගති ඉඳන් වේදනාවට යන එක. එතකොට මෙන්න මේක උඩ චේතනාවේ ඉඳන් ඉඳන් සච්චයට යන එක අපි නවත්තා ගන්න දිට්ටි පාරිසුද්ධ ප්‍රදානියන්ගේ මගේ කියලා ගන්නේ නැහැ. මේව මගේ කියලා ගත්තොත් නේ ඔක යදුවන්නේ. ඒකෙන් කපා ගන්න පුළුවන්. එතකොට මෙතන දැන් ওই තුන් ධර්මයකින් අපි දැන් මෙහෙම මේ ඩයමන්ඩ් එක වගේ එකේ අලුව කැල්ල වගේ එකේ අපි නැවතුව කාරණා තුනකින් නේද? දැන් එතකොට මේ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් කරන්නේ මොකද්ද? ওই තුන් ධර්මයන්ගේ යමක් නැවතුවද ඒක යන නවත්තලා පාත්තාගෙන ඉන්න. එයා යන්න දෙන්නේ නැහැ. මෙතෙන්දී අර විමර්ශාව එහෙම තියෙනවා. එයා යන්න දෙන්නේ නැහැ අර රූපේට. මේක ඇඟිල්ල දික්කොට රූපේනේ. සාමාන්‍යයෙන් දිට්ටි අනුසයෙන් කියනවා ගන්න ඔය රූපේ කියලා. මලකඩ කෑවට ගමක් නැහැ. එයා කියනවා මේක සුඛයි ගන්න කියලා. මෙයා කියනවා විමුක්තිය මම ගන්නෙ නැහැ. මොකද එයාගේ අර විමර්ශාව තියෙනවා. එයා ඒක කරන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට ඒ කාරණා ඒ අතර භාවිතා කළා මේක නවත්තනවා. ඉතින් ඕකේ පේන්නේ ඉතින් ලෝභ දෝෂ මෝහ කියන ඒවා. ඒ නැවැත්වීම තමයි එතන පෙන්නන්නේ. කරක වෙන්න දෙන්නේ නැතුව. ඉතින් අපි ආකාසඤ්ඤායතයට හරි කැමති වෙනවා නම් ඉතින් අපි තීරුම් ගන්න ඕනේ අපි මරණයට කැමති වෙනවා කියලා නේද? ඒකේ හරි ගිහිල්ලා ඉපදිලා අපි මැරෙනවා නේ. එතකොට ඒ වගේ ධානයන් වහන් මොනක්වත් අපි අල්ලගෙන ඉන්නේ නැති වෙන්න ඕන. එතකොට ඒක තමයි අපිට පේන්නේ. දැන් මේක නවත්තා ගන්න නම් මේ විදිහට දෙයක් භාවිතා කරනවා කියන එකයි. එතකොට දැන් මේක අපි භාවනාව කියන එක ඕගලන්ට අපි පෙන්නා දුන්න මේ 9 වෙනි ස්ලයිඩ් එකේ ඉඳන් තමයි එතන භාවනාව තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇයි මේ ජරා වෙන රූපයක් අපි ගන්නෙ? බල ඇයි අපි මලකට ආපු යකඩ ඇණියක් ගන්නෙ? භවයෙන් භවයට ගන්නවන්නේ නේද? ගන්නෙ මොකක් නිසාද? මේ අත්තා කියන එක නිසා. එතකොට දැන් අර කාමච්ඡන්දේ කියන්නේ ජරාවට කැමැත්ත. එහෙමනම් අපි තේරුම් ගත්තා අපි මෝඩයාවලා තියෙනවා ජරාවක් අරගෙන. එහෙමනම් අපි පළවෙනි විරිය භාවිතා කරනවා රූපේ ස්පර්ශ නොවෙන්න. ඊළඟට ඇයි අපි එහෙම දෙයක් ගන්නෙ? අර අත්තා නිසා. එතකොට අත්තා වෙනකොට අපි දන්නවා අර වේදනාව ජරා වෙලා තියෙනවා. එහෙනම් දෙවෙනි පාර අපි කැමතිලා තියෙන්නේ වේදනාවේ ජරාවට. ඊට පස්සේ අපි පෙන්වුවා ඇයි අපි මේ වේදනාවේ ජරාවකට කැමති වෙන්නේ? ඇයි එකක් අත්තා කියලා ගන්නෙ? ඒ පාර ඒක බලාගෙන ගියාම අපිට පෙනුනා මේ සංස්කාර අත්තා නිසා තමයි අතන අත්තා කියන එක ගන්නෙ. එතකොට එහෙමනම් මේ සංස්කාර අත්තා නොවෙන්න අපි විරිය භාවිතා කරනවා. එතකොට අපි මෙතනදී පෙන්නේ මොකද්ද? මේ ආශ්‍රයයන් අතර සම්බන්ධතාවය, රවුම් ආශ්‍රවට සම්බන්ධ කරලා පෙන්නවා. ඇයි මේක කැරකෙන්නේ කියන එක පෙන්නවා. එතකොට එහෙනම් අපි මේ විදිහට කළොත් විරියෙන් කර අල්ලගත්තොතින් මේ කෑලි කෑලි අපි අයින් කරනවා නම් ප්‍රශ්නිය දැකලා එහෙනම් අපිට පුළුවන් වෙනවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න නේද? එතකොට ඒක තමයි මේ භාවනාව හැටියට ගන්න. ඉතින් අපි ගත්ත සංස්කාර අත්තා එනකොට අපි දුක්ඛ ස්කන්ධයකටම කැමති වෙලා තියෙනවා. ඉතින් අර පානාතිපාති ගූපට්ටි දාගත්ත මනුස්සයාට සනසීමක් තියෙනවද? අපාය දිසන් ලෝකෙ ඉපදෙනවා ඒ වගේ දේවල් තියෙන නේද? නමුත් ඒකට කැමති වුණා. එතකොට ඒක හොඳට තේරුම් ගත්තා. ඉතින් අපි ඒක අන්තිමට පෙන්වුවා මේක කොහොමද මේ කැරකි කැරකි යන්නව ඒ ස්වභාවය කියන එක. දැන් අපි සබ්බාසෝ සූත්‍ර ඩයග්‍රම් තුන්වෙනි සෙට් එකට යමු. එතකොට ඒකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් එතකොට ඔයගලන්ට මේක පේනවා පිරමීඩ් එකක් වගේ එකක් තියෙනවා. ඒ පිරමීඩ් එකේ උඩ තියෙන ධාතු ඒකේ පල්ලෙහා බේස් එකේ තියෙනවා දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව කියලා. එතකොට මේකේ මැද්දේ ඔයගලන්ට පේනවා තවත් තියෙනවා කියලා රතු පාට ට්‍රයැංගල් එකක් වගේ නේද, ස්ලයිස් එකක්. ඒකේ එක් පැත්තක තියෙන වේදනා, පරාමාස කායග්‍රන්ථ, භයාගති කියන එක. ඉතින් මේක එකකට එකක් සම්බන්ධ නැහැ නේද? මේ සුඛ වේදනාවි පසු සංඥාව තමයි කාමාශ්‍රය කියලා කියන්නේ. ඒක තමයි පරාමාස කායග්‍රන්ථ පාරේ ඔයගොල්ලෝ දන්නවා ඒක තමයි දිට්ඨි ආශ්‍රව කියන එක තියෙන්නේ කියලා. ඊළඟට මෙතන මේ භයාගතිය කියන එක මෙතන අවිද්‍යාශ්‍රයට සම්බන්ධයක් තියෙනවා නේද? ඒ කියන්නේ සංඥාවෙන් චේතනා වුණා, චේතනාවෙන් අත්තා වෙනවා, අත්තා කියන එකේ පසු සංඥාව තමයි අවිද්‍යා ආශ්‍රය කියන එක තියෙන්නේ. එතකොට දැන් මේක හොඳට තේරුම් ගන්න අපි හිතමු අපි මේ රතු පාටට තියෙන ට්‍රයැංගල් එක මේක ඇතුලින් අපි ලියා ගන්නවා කියලා. ඒ කියන්නේ මෙතන වේදනාව, ඊට පස්සේ පරාමාස කායග්‍රන්ථේ, ඉතින් මේ හරිය තියෙනවා බය අගතිය කියන එක. එතකොට දැන් අපි ඉගෙන ගත්තා අර පාත්‍රයක්. ඒ කියන්නේ තටා ක්‍රවුමට තියෙන තටාකයක් ඇතුලේ පාත්‍රයක් තියෙනවා කියලා. දැන් මෙතන මේ රතු පාට එක හිතන්න පාත්‍රයයි කියලා. එතකොට මේ වටේට තියෙනව අවිද්‍යාශ්‍රෝගයේ බේස් එක වගේ හැදලා තියෙන අර තටාකයයි කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? දැන් අපි වතුර කෝට්ටක් දාලා වතුර කරකෙව්වොත් පාත්‍රය කරකිනවා. කෝට්ට අතට ගන්න. දැන් කරකවන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? පාත්‍රය තාමත් කරකිනවා. එතකොට පාත්‍රය කරකමුතින් එහෙම මේක පොඩ්ඩක් ඉස්සරහට යනවා නේද? දැන් බලන්න මෙතන මේ පරාමාස කායග්‍රන්ථි අපි දැන් මෙතන මේකේ හරියන ලීලා තියෙන එක පොඩ්ඩක් ඉස්සරහට යනවා. එසේ භයාගතිය කියන එක පොඩ්ඩක් මේ පැත්තට එනවා. කාම මෙතන තියෙන වේදනාව කියන එක තව ඉස්සරහට යනවා. එහෙනම් අපි එක වෙලාවකට බලමු. දැන් මෙතන අවිද්‍යාශ්‍රම මේ පැත්තේ තියෙනවා. දැන් භයාගතිය පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද? දැන් භයාගති සෝක කාමාශ්‍රම කියන එකට යනවා. ඊළඟට ආපහු මෙතන තියෙන වේදනාව පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් මං කියාර අර හබ් එකයි මේකයි ගත්තා නම් මේක ලූස් වෙලා තියෙන එක වගේ නේද? පොඩ්ඩක් ඉස්සරහට ගියා නම් වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව. ඊළඟට ආපහු ඉස්සරහට ගියලා යමු පරාමාස ඉස්සරහට ගියා නම් පරාමාස, අබිනිවේෂ, අවිද්‍යා ආශ්‍රව. එතකොට දැන් මෙතන අපිට ඒක මේ පල්ලෙහෙන් අපි ලියලා තියෙන භයාගති සූක කාමාශ්‍රව, වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රව, පරාමාස, අබිනිවේෂ, අවිද්‍යාශ්‍රව කියලා. එතකොට මේක නේද මේ අපි ආනිච්ච සප්පාය සූත්‍රය අර අපි මේ බලලා තියෙන්නේ. ඒ ආනිච්ච සප්පාය සූත්‍රේ මතකද? අර අපි කියනෝ අර පෙර මෝහේ තේස සහිතව ජීවත් වීම පානාතිපාතය කියලා නේද? ඉතින් ඒකනේ ওই ලොකුවටම තිබින්නාවු එක. ඒක හරියට අර ලෝභ දෝෂ මෝහයේ මෝහජ පරිදාහන කියලා ලොකු බෙල්ට් එකක් දාලා තියෙනවා. ඒකට ඒක ඔක්කොම දාගත් එක වගේ එක පෙන්නන්න. ඒකට වේදනා තණ්හා මේ දිට්ඨි ආශ්‍රෝ කියලා ඊළඟ එකට වැටෙනවා නේද? ඒකට මෙන්න මේ ආනච්ච සප්පාය සූත්‍රය දන්නේ කෙනාට ඒකත් එක්ක හොඳට ඒ කොටස ඒ භාවනාවට එන ওই සම්බන්ධතාවය කියන එක. එතකොට දැන් එහෙමනම් අපි මේක මේ කෑලි අපි වෙන වෙනම බලමු. එහෙමනම් අපි බලමු ඊළඟ තුන්වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. දැන් මෙතෙන්දී අපි බලන්නේ දැන් මේකේ පෙන්නලා තියෙන භයාගති ශෝක කාමාශ්‍රෝ කියන එක. එතකොට දැන් අපි දන්නවා මේ ශෝකේ ඉඳන් ජරාවට 5.3 කියන එක තියෙනවා කියලා. එතකොට කාමාශ්‍රය කියලා කියන්නේ මොකද්ද? මොකක් කර එකක් සුඛයි කියලා ගත්තාම ඒකේ පසු සංඥාව කියන එක. එතකොට එහෙමනම් අපිට පේනවා මේ සංඥාවේ ජරාවේම පහතුන ශෝකේ හරහා සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් මේ සුඛයි කියලා අපි කියලා කියන්නේ මොකද්ද? සංඥාවේ ජරාවට. සුඛයි කියලා කියන්නේ සංඥාවේ ජරාවයි කියන එක අපිට පේනවා. එතකොට ඒක පොඩ්ඩක් මනසේ තියාගෙන ඊළඟට අපි බලමු මේ සීලබ්බත උපාදානිය කියන එක. ඒ සීලබ්බත උපාදානිය කියන එක අපි ලකුණු කරලා පෙන්නනවා. දැන් මෙතන අපි මේ লীලා තියෙනවා මේ වේදනා මෙතන වරහණක් ඇතුලේ සුඛයි කියලා එහෙම දාලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා විතරයි නේද සුඛයි කියලා. එතකොට එක මේ වේදනාවෙන් දාන් චේතනාවෙන් දාන් පරාමාසය. අන්නේ ඒ ලයින් දෙක මගින් අපිට සීලබ්බත උපාදානිය කියන එක ලඟමු කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි එකක් අර අනාගත භවයේ දැඩිව ගත්තා කියන්නේ නේද? සුඛයි කියලා එහෙම අරගෙන. ඊට පස්සේ මෙන්න මේ කා දේ නිසා මේ තුන්වෙනි රේඛාවේ මේ සුඛය පරාමාසගත වීමක් කියන එක ඒ සිදු වෙනවද? මේ තුඩු දීමක් එහෙම තියෙනවද? අන්න ඒක තමයි සීලබ්බත උපාදානි. දැන් සීලබ්බත උපාදාන අපි නිරූපණය කළා මේ රේඛා දෙක නිසා මේක ඇදීමක් තියෙනවා නම් අන්න එක් සීලබ්බත උපාදානි කියලා. ඉතින් ඒක තමයි අපි නිකාමයේ මානා කියලා කිව්වේ නේද? තණ්හා වීමට ඇති කැමැත්තයි කියලා කිව්වා. දැන් ඊළඟට ඕගලන්ට පේනවා මේ අත්තා කියලා ගත්ත එකේ මෙතන පසු සංඥාව. ඒක තමයි භවආශ්‍රය කියලා කියන්නේ. මේ පැත්තෙන් තියෙනවා දිට්ඨි අනුසය නේද? ඒතකොට දිට්ඨි අනුසය අපි වේදනාව කරා ගමන් කිරීම කියන එක තියෙනවා. දැන් එහෙනම් අපිට පේනවා මේ භවආශ්‍රෝ වීම කියන එක අපිට පේනවා ඒ ශෝකේ හරහා පැමිණි සංඥාවේ ඒ ජරාව අපි සුඛයයි කියලා ගත්තනම් ඉතින් අපිට ද්වේෂාගතිය කියන එක පැහැදිලි වෙනවා නේද? ඒකනේ අපි මේ අරගෙන තියෙන සංඥාවේ ජරාවට අපි කිව්වා සුඛයි කියලා. මේකනේ මෙතෙන්දී අපි සාකච්ඡා කරලා පෙන්නුවේ. එතකොට ඒක තමයි අපි සුඛයි කියලා අරගෙන තියෙන. ඒ කියන්නේ වරදවා අපි ගත්තා. ඉතින් එහෙමනම් ඉතින් ද්වේෂයට තමයි يعني මගේ සිය ආදේශයට යනවා වගේ. එතකොට එහෙමනම් අපි මෙතන ඒ ධර්මයේ තීරුම් ගත්තා. දැන් ඊළඟ අපි හතරවෙනි ස්ලයිඩ් එකට යමු. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ කියන එක. වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දිට්ඨි ආශ්‍රෝ කියලා කියන්නේ මොකද්ද? නිට්ටයයි කියලා ගත්තායින් පස්සේ පසු සංඥාව නේද? ඒකනේ. එතකොට වේදනා තණ්හා අර නිට්ටයයි කියන කතාව තමයි මේ දිට්ඨි ආශ්‍රවයට එන්නේ. නිට්ටයයි කියන එකේ පසු සංඥාව. දැන් අපිට පේනවා මෙතන ඔය පහ තුන අපි දන්නවා ඒ කියන්නේ සංඥාවේ ජරාව කියලා කියන්නේ තින් සංස්කාරයන් අපි නිට්ටයයි කියලා එහෙම අරගෙන තියෙන. හතරේ හත වෙනකොට අපිට ප්‍රියේ විප්‍රයෝගයේ වෙන අවසාන. එහෙමනම් අපි යමක් නිට්ටයයි කියලා ගත්තට ඒක වෙනස් වෙලා තියෙනවා. එක ප්‍රිය විප්‍රයෝගය වෙනවා කියන්නේ ඉතින් යම් මූදයක් වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා නේ. එතකොට දැන් මෙතන මේ සංස්කාරයන් නිට්ටයයි කියලා පරාමාසගත වෙනවා. ඕකට පේනවා මෙතන ලකුණු කරලා තියෙනවා මයි මේකින් කියලා. අන්න මමංකාරය අර විදිහට නිට්ටය මේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රවම නිට්ටය කියන එකේ පසු සංඥාව. ඉතින් මේ සංස්කාරය නිට්ටයයි කියලා මේක ආවනම් එහෙනම් මේක සංගත වෙලා හැදිලා තියෙනවා. අන්න මේක තමයි අපේ මේ මමංකාරය කියන එක සම්පූර්ණ වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට පහ තුන සංඥා ජරාව, පහ හතර ඒක පරාමාස වුණා. පහ පහ වුණාම අත්තා. එතකොට එහෙමනම් අර අපි ඩයග්‍රම්ස් වල ගොඩාක් පහ පහ අත්තා කියලා ලකුණු කිරීම බොහොම සාධාරණයි කියලා කෙනෙකුට පේනවා. එතකොට මේ විදිහට පේනවා මේ කාමරාග අනුසය මගින් මේ සීලබ්බත උපාදානේ මේ රේඛාව මේ කාමරාග අනුසය රේඛාවනේ අර නාම රූප වලට ගිහිලා සීලබ්බත උපාදානේම අපි තහවුරු කරනවා. ඒ කියන්නේ මම යම් කිසි දෙයක් හොඳයි කියලා අරගෙන මම අනාගත භවයේ දෙඩිව ගැනීම වාදී දේවල් කරා නම් කාමරාග අනුසයෙන් අපිට පෙන්නවා මෙතන ඒක හරියි කියලා. තමන් හිතුවේක හරි කියලා මේ පැත්තෙන් ඒකට මැච් කරලා පෙන්නනවා තහවුරු කරනවා කියන එක පේනවා. දැන් එතකොට එනම් අපිට පේනවා මේ 8 වෙනි රවුමෙන් පස්සේ දිට්ඨි ආශ්‍රය, 10 වෙනි රවුමෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රය, 11 වෙනි රවුමෙන් පස්සේ අපි අර මේ සංස්කාරයන් මගේ කියලා ගන්න නිසා අත්තා වුණා කියන එක අර ඉස්සෙල්ලා කිව්ව ධර්මයේ තහවුරු කරලා පෙන්නනවා. එවනම් අපි 5 වෙනි ස්ලයිඩ් එකට යමු. ඒ පස්සෙනි ස්ලයිඩ් එකේ අපිට පෙන්නනවා ඔය ලයින් 6 එක හරහා මිච්ඡා දිට්ඨිය මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගේ පැමිණෙනවා කියලා. එතකොට මේ දැන් මේක වෙන්නේ මොකද්ද? දැන් මෙතන මතකද මේ ලයින් 6 එකේ ආව මිච්ඡා දිට්ඨික මානාගේ කියන එක. එතකොට දැන් අපිට තිබුණානේ මමංකාරය. එතකොට දැන් මේ මමංකාරයට මේ මිච්ඡා දිට්ඨිය එක්කව වෙනවා නේද? මමංකාරයට මිච්ඡා දැන් රවුමක් හැදුනානේ අපේ. ඒ මමංකාරයට මිච්ඡා දිට්ඨිය එක්කව වුණා නම් දැන් මොකද වෙන්නේ? අන්න අපි අහංකාර වෙනවා. අහංකාරය කියන එක ඇති වෙනවා. ඉතින් අහංකාර උනායින් පස්සේ දැන් අත්ත සම්පූර්ණ වෙනවා. මමංකාරේ මිච්ඡා දිට්ඨිය එක්කව ගලා දැන් අහංකාරය. කියන්නේ ඉතින් මම ලේසියෙන් මැරෙන්නේ නැහැ. මං ගලේ ගැහුවත් කුඩු වෙන්නේ නැහැ. මං ඉන්නවා කියන අර්ථයට තමයි අහංකාර වෙලා ඉන්නේ. එතකොට දැන් මෙතෙන්දී අපි දන්නවා මේ ලයින් 5 එකේ අර ජරා වුණ රූපේ නිසා ඇතුනේ. ඉතින් ඒක නිසා නම් ඉන්නවා කියලා නෙමෙයි. දැන් ඒකේ යම් ආකාරයට ආව නම් මෙතනින් තමයි හුඟාක්ම තදින් මේක ඇතුනේ. මම පවතිනවා කියන හැඟීම මෙහෙම ඇති වෙලා තියෙනවා. දැන් අපිට පේනවා මේ බයගති ඉඳන් ශෝකයට පැමිණීම අපි ඉස්සෙල්ල බැලුවා. ඒක විතරක් නෙමෙයි. මේ පරිදේවී ඉඳන් අපි මේ ශෝකෙට එන්නව පාරකුත් තියෙනවා. පරිදේවී ඉඳන් වෙනවා අපිට මේ ශෝකේ කරා ගමන් කරන්නව පාරකුත් තියෙනවා කියලා. ඒ කියන්නේ හරියට බලනවා නම් පරිදේවයේ ලයින් 8 වලින් අපි එනවා ඒ බයාගතිය. ඒ බයාගතියට ආවට පස්සේ එතනින් අපි එනවා ව්‍යාධිය. ඒ ව්‍යාධියට ඇවිල්ලා ව්‍යාධියෙන් අපි ශෝකේ, ශෝකෙන් ජරා කියන කතාවට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් දැන් අපිට තිබුණේ මේ දක්වා මේ සංඥාවේ ජරාව අපි ටිකකට ඉස්සෙල්ලා පෙන්වන්නේ අපි සුඛයි කියලා අරන් තියෙන සංඥාවේ ජරාව, බයාගති, ශෝක, කාමාශෝක වගේ අපි කතාව කිව්වා. මේකට අමතරව 4-3 වෙනවද? මෙතන 4-3 ව්‍යාධිය. ඒ කියන්නේ වේදනාවේ ජරාව. අර සංඥාවේ ජරාවට වේදනාවේ ජරාවත් දැන් එකතු වෙලා තියෙනවා. එහෙමනම් අපි මේ සුඛයයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරාවත් වේදනාවේ ජරාවත් දෙකම නිකන් නෙමෙයි. සංඥා ජරා, වේදනා ජරා දෙකම අපි සුඛයි කියලා අරගෙන තියෙනවා. මේක පාත් එකේ යන්නේ යන්න තව තව එක්කහුවේ. මේ විතරක් නෙමෙයි. අපිට පේනවා මේ මිච්ඡා දිට්ඨිකගේ කුත් එනවා කියලා මේකට අමතරව. ඔය ලයින් 6 එක හරහා තමයි මේක එන්නේ. අර උද්දච්ච කතාවත් එක කිව්වේ නේද? එතකොට මිච්ඡා දිට්ඨික ලයින් 6 හරහා එන්නේ. ඉතින් එතනින් අර ලයින් 8 එකට ආව, 6න් 8ට ආව. අටින් ඇවිල්ලා ඊට පස්සේ බයාගති, බයාගති ව්‍යාධි, ශෝක, ජරා. දැන් එහෙනම් මිච්ඡා දිට්ඨියත් මේකට ෆ්ලෝ වෙලා තියෙනවා. දැන් පේනවද එන්න එන්න මොකද උනේ කියලා? අපිට පේනවා අපි හොඳට වරදවා වටහා ගත්තා නේද? ඒ කියන්නේ සංඥාවේ ජරා, ඊළඟට මිච්ඡා දිට්ඨියත් ආව. දැන් එයක් කියන සුඛයි කියලා. තේරෙනවද කියන එක? අර සුඛයි කියන එක එයක් කියන මිච්ඡා දිට්ඨිනුත් වගේ කියන සුඛයි කියන එක. අර කූල්පට්ටි දාපු ගත් මනුස්සයාගෙත් ඉතින් ඒ කතාවනේ තියෙන්නේ. මරන්නේ සත්තු නේද? ජරා ගොඩෝ. හැබැයි ඉතින් සුඛයි කියන එක තියෙනවා. ඒ මතයට එක්කහ වෙලා තියෙනවා. ඉතින් අපිට පේනවා මේ ජීවත් වෙලා ඉන්න තරමට අපි කරප්ට් වෙනවා කියන එක. එන්න එන්න කරප්ට් වෙනවා. ඒ කියන්නේ ඕන ජරාවක් මගේ කියලා ගන්නවා වගේ නෙමෙයි පේන්නේ. මලකට කාපු යකඩ ඇණේ ගත්ත විතරක් නෙමෙයි. එතකොට අර ලංකාවේ කියන්නේ මිනිස්සුයි පොල් බූරුවා කියලා නේද? අන්න ඒ වගේ මේ කොහොම එකින් එකට මේ ජරා වෙනවා, මලකට ගන්නවා, දිරනවා, අයෙත් කමක් නැහැ කියලා අපි ගන්නවා කියන එක තියෙනවා. එතකොට හැබැයි ඉතින් මේව පවතින්නේ නැහැ නේද? උල්බට්ටි දාගත්ත මනුස්සය මැරලා යනවා. පවතින්නේ නැහැ කියන එක තේරෙනවා. එතකොට පැවතීමක් නැතුණා නම් අර පවතිනවා, පවතින්නේ නැතුණාට පවතිනවා කියලා අදහස තියෙනවා. ඉතින් ඒ මනුස්සයෙක් ඉතින් මැරෙන අවස්ථාව වාදී දේවල් තියෙනවා. ඉතින් එතකොට අර හදපු දෙයක් කැඩෙනවා නේද කියන එක Tamanට ඇති වෙනවා. එතකොට එහෙනම් අර ඒ වගේ දිට්ටියක් ඇති වුණාම, ඒ කියන්නේ පරිදීය වෙලා දිට්ටිය බිඳෙනවා. දිට්ටිය බිඳෙනවා නම් විශ්වාසය කියන එක කැඩිලා යනවා. දැන් ඔය උලන්ට ඔය දිට්ටිය බිඳෙනවා කියන එක හරි ගැඹුරු දෙයක්. ඒ කියන්නේ මේ අපි හිතමු උදාහරණයකට ඔය එක කම්පියුටර් එකක් මම ගත්ත, බොහොම ගණන් දීලා ගත්තේ. හොයලා බලලා මේ එක්කෙනෙක් අරන් දුන්නයි මේ බොහොම ගණන් කම්පියුටර් එකක් ගත්ත. මොකද තිබිච්ච එක මාස 7කින් කැඩලා ගියා. මේ වැඩසටහන් වලට පාවිච්චි ගන්න. ඒ බාර ඉතින් විස්තර අහලා අහලා හොඳම එකක් ගත්තයින් පස්සේ ඉතින් සේල්ස්මන් කිව්වා මේක බොහොම හොඳයි, මේක කැඩෙන්නේ නැහැ මෙහෙමයි කියලා. මාස 3ක් ගියේ නැහැ ඔය HDMI පෝට් එක ගලවලා ගිය. ආපහු තව මාස 3ක් විතර යනකොට මේ තව පෝට් එකක් ගලවලා ගිය. ඔය විදිහට මේ වෙලා යනවා. දැන් එතකොට ඔයගලන්ට පේනවා, ඒ කියන්නේ මේ ගණන්ම කම්පියුටර් එක. තමන්ට පේනවා එහෙමනම් මේ අද කාලේ සල්ලි දීලවත් කැඩෙන්නේ නැති කියලා කම්පියුටර් එකක් ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැයි කියලා. දැන් ඉස්සර ඕගලන්ට හෝප් එකක් තියෙනවා, නිකන් කල්පනාවක් තියෙනවා මට මේ දැන් සල්ලි නැති ගම නිසානේ සල්ලි ටිකක් වැඩිපුර දුන්නනම් හොඳ එකක් ගත්තා පවතිනවා කියලා. දැන් ඕගලන්ට පේනවා නම් කිසිම ආකාරයකින් එහෙම එකක් නැහැයි කියලා. අන්න එහෙමනම් තමන්ට අර විශ්වාසයෙන් බිඳිනවා. දිට්ඨිය බිඳුනායින් පස්සේ බොහොම ධර්මයෙන් හරියට ඔය මිනිස්සේ අසනීප වෙලා ඇඳට වෙලා ඉන්න මොන බේත දුන්නත් ගොඩේ ඉන්නේ නෑ. ඉතින් බොහෝම කනස්සල්ලෙන් ඉතින් දිට්ටි විදිලා ඉන්නවා. හැබැයි ඉතින් කවුරු හරි කෙනෙක් කියනවා ඔයා මේ පෙත්ත වීල බලන්න මේක බිව්වහම ඕක හරි කියලා. අර විශ්වාසයකුත් නෑ ඉතින් අත දික් කළා ඒ තරක ගන්නවා. අපි මොකක් හරි රූපයක එල්ලෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් බලන්න දැන් අපි පෙන්වුවා මේ දිට්ටි බෙදෙනවා. දිට්ටි බෙදෙනවා නම් මිච්ඡා දිට්ටියට පාර වදිනවා. අර පවතිනවා කියන එකනේ තියෙන්නේ නේද? එතකොට අර ගුගුල් පට්ටි කාර්යයට පේනවා මේ දොස්තර මහත්තයා ගෙදරාවට හරියන්නේ නැහැ. අර මනුස්සයා ඉස්සර නම් ඉතින් අර එක වේලක් කකායේ මෙහිටියා මහට කොලෙස්ටරෝල් අරවමිය ප්‍රශ්න නැහැ. දැන් ඉතින් කුකුල්ලෝ එහෙම මරාගෙන කනවා. දැන් ඉතින් කොලෙස්ටරෝල් අරවමිය වැඩි වෙලා. දැන් ඉතින් මෙයාට මේ ඉස්සර හිටපු කාලේ තරම්වත් ඉන්න බෑ නේද? එතකොට මේ දැන් දිට්ටි විඳිනවනම් මිච්ඡා දිට්ඨියට පවතිනවා කියන එකට පාර වදිනවා. එතකොට ඒක බැහැර වෙලා යනවා. දැන් අපි පෙන්නවා මිච්ඡා දිට්ඨියට මමංකාරයට මිච්ඡා දිට්ඨිය කවකල අහංකාරය උනේ. දැන් මිච්ඡා දිට්ඨිය ගියා නම් මොකද වෙන්නේ? අහංකාරය නැති වෙනවා. අහංකාරය තනි වෙනවා කියන එක තියෙනවා. ඒක ඒ කියන්නේ අහංකාරය මමංකාරය එකට ඉන්නේ නැහැ. අහංකාරය මමංකාරය එකට ඉන්නේ නැත්නම් දැන් මමංකාරය තනි වෙනවා. තේරුණාද? එතකොට දැන් එහෙමනම් අපිට පේනවා දැන් ඉතුරු වෙලා තියෙන්නේ මමංකාරය විතරයි. ආන්නේ වෙලාවේ අපිට පේනවා මේ තථාගතයන් වහන්සේ මොකද්ද කිව්වේ? ඔය ගිරිමානන්ද සූත්‍රයේ අනත් සංඥාව. බුදුහාමුදුරු කිව්වේ මොකද්ද? චක්කුං අනත්තා සෝතං අනත්තා. මේ මේ පුද්ගලයා ගැන නෙමෙයි කිව්වේ. චක්කුං අනත්තා රූපං අනත්තා ඒ විදිහට සෝතං අනත්තා සද්ධා අනත්තා මේවයි අනත්තා කියලා කිව්වේ. එතකොට දැන් අපිට පේනවා එහෙනම් මේ බුදුහාමුදුරු කොච්චර කියලා මේවා ස්පර්ශ කළාට ඇති වැඩක් නෑ. කොයි ආකාරයට ස්පර්ශ කළා? ඒ කියන්නේ සංඥා ජරාණං වේදනා ජරාණං දිට්ඨියත් බිඳිනවනම් අත්තත් බිඳිනවා නේද? එහෙමනම් ඉතින් ඇසේ ස්පර්ශය විතරයි තියෙන්නේ කියන එක තවන්ට පේනවා. හරි අමුතු අර්ථකින් කියලා තියෙනවා. එතකොට එහෙමනම් ඒක තමයි මෙතන මේ පෙන්වලා දීලා තියෙන්නේ. අපේ මේ මිච්ඡා දිට්ඨිය කියන එක තිබුණා. මේ මිච්ඡා දිට්ඨියට මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඒ මිච්ඡා දිට්ඨියට අපි මමංකාරක මිච්ඡා දිට්ඨිය එක්කවගල අහංකාරය වුණ මිච්ඡා දිට්ඨිය විඳුණා නම් අන්න අපේ ඩිස්ට්‍රස්ට් එක කියන එක තියෙන. ඉතින් දැන් එහෙනම් මේ දෙන්න එකට ඉන්නේ නැහැ. අහංකාරය අයින් වුණා. දැන් එහෙනම් මමංකාරය විතරයි. එහෙනම් ඉතින් මෙතන මේ පෙන්වන්නේ ඔය ඇසේ ස්පර්ශ කරාට ඇති වැඩක් නැහැ. අර ගිරිමානන්ද සූත්‍රයේ අනත් සංඥාව කියන එක පැහැදිලි වෙනවා. එතකොට එහෙනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ මේ කලහ විවාද සූත්‍ර දෙක ඩයග්‍රෑම් එකේ අපි කරපු සාකච්ඡාවක එක පෙන්නන්න. ඔගොල්ලෝ දන්නවා අර ගාථාව නාමංච රූපංච පටිච්ච පස්සෝ මතකද? අර දවස් 4 වෙනසට අපි සාකච්ඡා කරා. ఇచ్చా నిదానాని పరిగ్గాని ఇచ్చా సంత్యా నమతి మంతి రూపే విభూతేన కుసంతి పస్సాగిల అని. దత్తుడు ఇచ్చా అని తన్నా పరిగ్గహారే నిశాతమై ఏ మగే కిల బెందేమి అస మగే కిల బెందేమి ఎదుగుట తన్నావ నిశాతమై పరిగ్రహకి ఎత్తి వేమి వేదనావ నిశాతమై తన్నావ ఎత్తి వేమి ఎదుగుట ఏనా దా అపే తీను మెతన మీ డయాగ్రామ్కి ఒకలంట పేను అప్పు పెన్ను మీ విజ్ఞాన ధారావ గలన హేటి మెతని అర వలకడ కాపు చక్కడేనియక్ వాగే కక్క వే అపి సుబై కిల గత్త నిత్యై కిల గత్త ఇతిన్ ఈ కథావత్ ఎక్క అవిద్యాశ్రయం దం కామాశ్రయట ఏం గిహిల్ల మెతన మీ విజ్ఞాన ధారావక్ వశం మీ పవత్తన్న సెలస్సు ఇది ఒకళ్ళు దాన్ని నామకాయే పటిక సంపస్సే కిలకీ నామకాయ పటిక సంపస్సే కిలకీ పటికే కిలకీ మీ దిట్టి బిదుల దా అప్పు ఇవ్వని అర కంప్యూటర్ కథా విధి ఏది దిట్టి బిదునాయి కిల అన్నీ కదా మీ నామకాయ పటిక నెత్తం ఒకళ్ళని పోయిన మీ నామకాయకు కొంత పటిక అత్తీ కిల ఏ కియాన్ని అర అపి పవతినవా కీనేక ఏ కియాన్ని అపి అర వేదనావ తుడు తీని అర జరావన రూపయత్ ఈ జరావు నిసాయతు సంజ్ఞావి జరావ పవతినవా కిన దిట్టియత్ ఇవ బిందిన ఏవ బిందునాయం పాసే అప్పుడు తీని అవిశ్వాస ఇది అత్తమే మలగడ కాపు ఎగడని పవతిండి మలగడ కాపు ఎగడని అని సాయతు విన్నావు వేదనావం పవతిండి ఏక నిసాయతి విని సంజ్ఞావం పవతిండి అయితే మేమేం అప్పుడు మొక్కరి ఇక కెదువన బిత్తియక్కి అండుకో బిత్తి ఎక్కువ గెనీది పిక్చర్ ఫ్రేమ్ ఎక్కి అండుకో ఏక పవతిన డిస్ట్రస్ట్ ఎక్కువ తీని తీను ఇప్పుడు నామకాయ పటిక సంపస్సే లకును ఎన్ని మీ నామరూపైందా మీ పరామాసకాయ దక్కువ రేఖావి లకును కరండు కూడా ఏకి నామకాయ పటిక సంపస్సే ఇలాగ అన్ని అరే దిట్టి బిదుల బ్రోకన్ వ్యూస్ ఇవాగే రూపకాయ అధివచ్చని అప్పి లకును కొన్న మీ జాతి వేదనావుల కమత కదా అప్పి మితని అర సుఖ వేళ అంగిళ్ళ దిక్కల కివని రూపేట సుఖాయి కీలనే ఇతటేక ఇది ఒక నంది విలాని ఒక అంతి కూడా తీని ఉత్తరే ఇతకుట మితన మీ మితన లకును కరగనుకున్న రూపకాయ అధివచ్చని కీని ఇతకుట అప్పి ఇతన సుఖయ కీల కీను ఏ కానీ జరావున రూపయ అప్పి సుఖవశం కీను ఆ కీనిక తీను రూపే మగే కరగేమ ఏకింగ్ ఇది మత్తా విల మలగడ కాపు ఎక్కడైనా ఎక్కువ ఏమైనా ఈలంగ స్లైడ్ ఎక్కటే ఆ మాట విని స్లైడ్ ఎక్కట ఇది మీద విసుగుంగు తీంది పని ఏ విసుగుంగు దామే ఇంత పెన్నాను ఏదోటి మీకే అవి దాని సమ్మా దిట్టి తీనోనం మిచ్చా దిట్టి కీనేక పహ వెళ్ళాయాను సమ్మా దిట్టి సమ్మా సతీయ కీనేక అతివేను ఎదుగుడు దాని ఒకళ్ళు దాన్నో మీ సతీయ కీనేక మూడు సత్ర సతి పట్ట అని పెన్నదెన్నుకుడు అంకెల కారణ తునకి ఇక ఒకళ్ళు ఇగినగిన తీను ఇక తమే మీ పలవిని కారణ పోయిను అది ఇక కబలింకార ఆహారే దిక అర అత్తాయింద నిత్యటి అనువాంకీనిక తున జాతీంద జరావటి అనువాంకీనిక మత కదా ఒక బలు అర జరావటైనన వ్యాధి మరణీయ తీను మెరైన నిత్య భావ్య కొయింది పారార మత కదా అత్తాయింద నిత్యటి తీని కడాగను వెంటను అయినా మన అత్తగిలాలని తీని కబలింకార ఆహారేనే ఇది ఏకింగ్ అప్పటి అర ఉపెక్క అప్రమాణీకీనికటి ఏమి గమం కరణ పూర్వం ఇతకుట అపి దాన్నో మీ జాతీంద జరావేను అన నీకన్నీ రూపే జర దెంగ అపి కథాదన్నో వేదన జర ఏ పహతునకు సంజ్ఞా జర హతహత అయినకుట సంస్కార జర ఇతకుట కరపు అన్న కరపు అండ్ జరావల్ మతమే ఇక తీయన్నే ఇతకుట మీ విధి జరా స్వభావే తీను అన్న సంస్కారవలే విజ్ఞానయ పవత్తండ బే కోహద బమ మటకులు అంత గేక్కదండ మీ మలగడ కాపు ఎగడాను లేదా కబల్లి కేలి ఆది వశంకీని అదన్న పులువం అది వమ కడాగిన వెటిన వాకీని ఇక తీయను ఇతడు నిత్య భావ్యాక్ నేహికలు తీయను ఇతడు కినే కొందటి మలకడ కాపు ఎక్కడైనా కథ అవసీకరణ హదన బాగుండి మున ఆకారేట అవిట పెనునా ఇక ఎతులే దిరిన స్వభావే కీనిక తీయను ఎదుగుట ఏమన్నా అవిట పెయను మత కదా అపియార ఇదం సత్యేదం పరిదేవటైన రేఖావ్ లైన్ ఫైని ఎదుగుట ఏమన్నా సంస్కారీని సా విజ్ఞానీ పవత్మ కీనిక సిద్ధమైంది నే గే హెదువట గే పవతీని నే ఇంకొక గత్ ఇంగ్రీడియంట్స్ ఒక్కో మలగడ కావు జరాదేవల్ అరగిన తీయండి ఇది అన్ని ఎలా కాబట్టి ఉపేక్క ఇంద్రియ కీనిక ఎతివేను అర జరాధారణ బల్ల బల్ల తీయన తీయంద තමන් කරගත්ත වැඩේ මොකද්ද කියන එක බැලුවයින් පස්සේ තියෙන උපේක්ඛා ඉන්ද්‍රිය ඇති වෙලා තියෙනවා. මොකද කිසිම මිනිසෙකුට හොඳ දෙයක් හම්බ වෙන්නේ නැහනේ හදන්න. මේ හදන්නේ අපි මේ කතා කරන්නේ ශාරීරියේ නේද? මේ සංඥා නාසඤ්ඤායතන ලාභියටත් බැරි වුණානේ. ඔක්කොම ජරාවල් දේවල් තමයි තියෙන්නේ. එවනම් ලයින් 5 එකෙන් ගලන්න ආව එක කියන එක නැති වෙනවා. දැන් අපි මේ අනිත් පැත්ත නතර වෙන හැටි පෙන්නන්නේ. ඊළඟට අපිට පේනවා අර මෝහේ ඉඳන් පරිදේවේ දක්වා ලයින් 6 එක රේඛාව. මතකයිනේ නේද? එතකොට අර සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. සංස්කාරවල නිත්‍යභාවයක් නැත්තම් අපිට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. එතකොට ප්‍රඥාව ඒ කියන්නේ අපි අර ශ්‍රද්ධාවට යන කතාව නැති වෙනවා නේද? ඒකෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. එතකොට ශ්‍රද්ධාව ඇති වෙනවා නම් එහෙනම් බුද්ධච්චේ කතාවක් නැහැ. ශ්‍රද්ධාවේ බුද්ධච්චේ නැති වෙලා යනවා කියලා අපි ස්පෙෂල් එකේ දැකලා තියෙනවා. එහෙමනම් ලයින් 6 එකක් නැහැ. දැන් අපි මේ පෙන්වන්නේ අර ඉස්සෙල්ලා ධර්මයේ ගලාගෙන යන ෆ්ලෝ එකේ 5 එකක් ගියා 6 එකක් ගියා කියලා. ඉතින් මෙතනින්ම මේක අවසන් වෙන්නේ නැහැ. ඒ අවසන් වෙන්නේ නැත්නම් මොකද මේ? තණ්හාව කියන එක තියෙනවා. ඒක නිසා පවත්තන ඉදන් මම ඔය වෙලාවේ රහතන් වහන්සේගෙන් අහුව කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඒක රහතන් වහන්සේ පැවසුවා පෙර කළා. ඒ ලයින් 5 6 වලින් පෙර පැවතුවා. කලින් හදපු ගේ පැවතුණා කියලා තමන්ගේ ඇතුලෙන් අර පරාමාසයෙන් ඒකෙන් එනවා. එතකොට ඒ එතන අපිට පේනවා මෙහෙම දෙයක්. දැන් නමුත් මේක අපිට පවත්න්න පුළුවන් කමක් නැත්තේ නෑ. කිසිම ආකාරයකින් පවත්න්න පුළුවන් කමක් නෑ. ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් ඉහළ ධානයන්ට ගිහිල්ලාවත් ඒකකවත් අපිට ඉන්න පුළුවන් කමක් නෑ. එන්න ඊට තේරුම් ගත්තාම අර අත්තා කියන එක නැති වෙලා යනවා. අත්තා කියන එක නැති වෙලා ගියා නම් ඉතින් ආකින්චන් ආයතනේ ඒක ඇති වෙනවා. එතකොට සති ඉන්ද්‍රිය මගින් මොකද්ද කරන්නේ? මෙන්න මේ ඒ කියන පොයින්ට් එක හදන්නේ නෑ. එයා බොහොම ප්‍රබලයි නේද? ඒ කියන්නේ ඒ සෑදීම නවත්තනවා. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ හට ගැනීම. එයා මුලින්ම නවත්තලා දානවා සති ඉන්ද්‍රිය කියන එක ඇති වුණාම. එතකොට ඊළඟට මේ බෙල් ෂේප් කර්ව් එකේ මුලම කෑල්ල කියන එක. එතකොට ඊළඟට අපි බලමු 9 වෙනි ස්ලයිඩ් එක. එතකොට ඒක පෙන්වන්නේ මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ඒ ජරාවන රූපය කියලා දැනගන්න. ඒක නිසා අපි මාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ওই ලස්සන්ට ගයක් හදලා මේවයිලා තියනවා නම් හිතනවනේ මෙහෙමයි කියලා නේද? එහෙම නැත්නම් අර පිච්ච ෆ්‍රේම් එක. හොඳ එකක් කියලා නේ හිතන්නේ. බලකට කාලයි කියලා දන්නවනම් ඉතින් අපි ඕක ඉල්ලන්න මාන වෙන්නේ නැහනේ. පිච්ච ෆ්‍රේම් එකක් කියන්නේ නේද? එතකොට අපි දන්නවා සංඥා ජරා මාන වෙන්නේ නැහැ. වේදනා ජරා මාන වෙන්නේ නැහැ. සංස්කාර ජරා මාන වෙන්නේ නැහැ. මානිය සකස් උනේ එක එකේවට අගය දීලානේ. රූපයට වේදනාවට නේද? තරකෝ කරෝ අගයන් දීලා තමයි කලේ. එතකොට එහෙනම් එයා මොකද කරන්නේ? ওই B කියන පොයින්ට් එක බෙල් ෂේප් කර්ව් එකේ එයා B කියන එක හදන්නේ නැහැ. මාන්නේ වියන. මතකද? දැන් මේ බෙල් ෂේප් කර්ව් එකේ B කියන එක ආවේ මගේ බෙස්ට් එක පොඩි කාලේ කාපු එක නේද කියලා. දැන් ප්‍රඥාව තියෙනවා නම් මම දන්නවා මට කවදාවත් මේක ගන්න බෑනේ. මගේ මේ අනිත්‍යයි. ජරාවන් වෙලා තියෙනවා නම් මේක ගන්න බෑ කියලා දන්නවා. එහෙනම් එයා B හදන්නේ නැහැ. ඒක පෙන්නනවා මාන නොවන්නේ. ඒ කියන්නේ එහෙනම් දිට්ඨි ආශ්‍රයත් ඒකට පැමිණිනා වූ ධර්මෝ බැහැලා යනවා කියන එක. දැන් ඔයගලන්ට පේනවා මෙතන ආශ්‍රව ටික ලකුණු කරලා තියෙනවා. කාමාශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. එතකොට මෙතන මේ ඉන්ද්‍රියන් සති, ප්‍රඥා, සමාධි. දැන් මේක කැරගෙනවා කියන එක අර ආශ්‍රව වලින් කැරගෙනවා කියන එක නෙදී. එහෙනම් මේ කැරගෙන එක අපි නවත්තමු. ඉන්ද්‍රයන් භාවිතා කළා. ඉතින් ඕගලන්ට හිතනවා මේකෙන් දෙපැත්තටම කැපෙන්න පුළුවන් කියලා හිතෙනවනේ. දැන් සති ඉන්ද්‍රියට රේන්ජ් එක ඇටිට වම් පැත්තක් තියෙනවා, දකුණු පැත්තක් තියෙනවා නේ. ඒක එහෙම නෙමෙයි. ඒතකොට මේක ක්ලොක් වයිස් හිතන්න. ක්ලොක් වයිස් මෙන්න මේ ධර්මයේ ඉන්ද්‍රිය දක්වා ගමන් කරන්නා වූ ධර්මයෝ තමයි කපන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම ක්ලොක් වයිස් ගත්තාම ඒ කාමාශ්‍රවිත අපි සතිය දක්වා ඉන්නවා. එහෙනම් සති ඉන්ද්‍රිය මගින් මෙන්න මේ කාමාශ්‍රව කතාව ඒ පැත්ත කපනවා. දැන් ප්‍රඥාව මගින් මොකද කරන්නේ? අර මානිය ගියා. එහෙනම් දිට්ඨි ආශ්‍රව කියන කතාව එයා කපනවා. මේක දක්වා එන්නා වූ ධර්මයන් තමයි ඒක ගල කපාගෙන යන්නේ. මාන නොවන්නේ පුණ පුණා මිය යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙන්න. මේක නිසා දිට්ඨි ආශ්‍රය නො කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. ඒක ලියාගන්න වටින වචනයක් කවුරු හරි ලියාගෙන නැත්නම් ඒ කියන්නේ මාන නොවන්නේ පුණුපුණා මිය යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකිය. ඒ කියන්නේ සති ඉන්ද්‍රිය මගින් පෙන්වා දෙනවා පුණුපුණා මිය යන විඥානීය හදන්න පුළුවන්ද? හරි ලස්සන ප්‍රශ්නයක් නේද? එතකොට ඒක දුන්නාට පස්සේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට උදව් උපකාර කරනවා. බලන්න ඔය සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සතිය ඇති වෙන්නේ. සම්මා සතිය ආවෝ ෆීඩ්බැක් කරනවා ඒ සම්මා දිට්ඨියට. එතකොට හදන්න බෑයි කියලා තියෙනවා. ඒක නිසා තමයි දිට්ඨි ආශ්‍රය තියෙන නිට්ටයයි කියන එකනේ නේද? දිට්ඨි ආශ්‍රය කියන්නේ නිට්ටය කියන එක පසු සංඥා කරන්න බෑයි කියලා. ඉතින් එහෙම වෙන්නේ මොකද්ද? මේ චේතනාව කියන එක ගලවලා දාලායි කියලා. ඊළඟට මෙතන තියෙනවා සමාධි ඉන්ද්‍රිය. ඉතින් ඔයගලන්ට පේනවා මේ අවිද්‍යා ආශ්‍රය කතාව තමයි එයා නවත්තන්නේ. එතකොට සමාධි ඉන්ද්‍රිය සංස්කාර නිසා මානපාරේ පැමිණීම කියන එක බලකනවා. ඉතින් මේක බලනකොට බලන්න ඕනේ අර පාරිශුද්ධ ප්‍රධානියන්ගේ අපි බැලුවානේ නේද? එතකොට ඒකේ අර පාරවල් හතරක් අපි පෙන්වන්නේ. එතකොට ඒකත් එක්ක බලන්න ඒකම තමයි මෙතන මේ පෙන්වන්නේ. මේ ඩයමන්ඩ් එක වාගේ එක යන එක මේ විදිහට ලොක් කරලා ඒ නැවැත්වීමක් කරන්න. එතකොට ඒ සංස්කාර නිසා මානපාරේ අපි ගමන් කරනවා. අර ලයින් 5 ලයින් මේ 8 නේද? 5 8 කියන එක තියෙන මේ විදිහට නේ. මේක තමයි මානපාර. 5 ඉඳන් 8 දක්වා ඉන්නවා. ඒකද ඒ පාර දිගේ ඉන්නවා කියන එක එයා නවත්තනවා කියන එක තියෙනවා. ඒක නිසා අවිද්‍යා ආශ්‍රෝ කියන එක වෙන්නේ නැහැ. ඉතින් මානෙ අඩු නිසා සමාධිය කියන එක තියෙනවා. ඒතකොට පාණඝාත වල වගේ දේවල් වලින් පාණාතිපාතේ ඒ වගේ දේවල් නැහින් වෙනවා. එයා අර කූල් පට්ටියක් දාගෙන ඉන්නවා කියන එක එයා කියන්නේ නැහැ හරි කියලා හොඳයි කියලා. ඒ සමාධි සාගත වූ චිත්ත සංස්කාර බව හොඳයි කියලා ගන්නේ නැහැ. ඒක පවසන්නේ. එතකොට පෙරගත්තා වූ දේ නිසා වුණ ක්‍රියාවලිය නවතා දමනවා. එතකොට එහෙනම් ඔයගලන්ට පේන බයගති ඉඳන් වේදනාවට දිට්ටි අනුසේ පාරණිය. ඒ පාරේ මෙහා පැත්තේ ඉතිමි සංස්කාර කතාව ඒක අයින් කරාට පස්සේ එහෙනම් මෙයා මේකෙ දිගේ යන්න යන්න අර විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ විමුක්ති සාගතෝ එයාට නොසැලී ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. සති ඉන්ද්‍රිය මගින් ශ්‍රද්ධා සහ විරිය ඉන්ද්‍රිය මගින් නවතන ලද ධර්මයන් වේද? යම් කිසි ධර්මයක් නැවතුවද ඒ නැවතීම පවත්තමු සතිය. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය අපිට වෙන තථාගතයන් වහන්සේ පැවසුවා ඒ මුසාවාද එපා, ඉහළම සමාධියකටවත් ඇලෙන්න එපා කියන බුදුහාමුදුර පැවසුවා. විරිය ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය කියන එක නවත්තමු. දැන් බලන්න මේ ඔක්කොම නවත්තන ගිහිල්ලා අන්තිමට අපි පෙන්වන මේ රූප ස්පර්ශය නවත්තන. මොකද රූපය බොහොම ධර්මයි. ඒ කියන්නේ අරූප ධානවල හිටියා කියන එකෙන් අපේ තියෙනවානේ මේ මේකේ බලපෑම. රූපය ගණ්ඩේ කියලා කියන්නා වූ එක. එතකොට මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් සර්ව ප්‍රකාරයෙන් දැන සමාධි සාගතෝ සිටිනවා. මේක තමයි සම්මා සමාධිය කියලා ඒ වෙලාවේ වැටහුණා. එතකොට ඒක තමයි පෙන්වන්නේ මේ පේනවාද මේ ඉන්ද්‍රියන් භාවිතා කරලා අපි මේක නවත්තනවා මේක කැරකෙනවා කියන එක. ඒ කියන්නේ මේ තටාකේ කැරකුණා නම් අර මැද්දේ තියෙන පාත්‍රය වගේ හබ් එක කැරකෙනවා. හබ් එක කැරකුණා නම් අර කැරකෙනවා. හැබැයි අර මේ වටේ කරපෝන එක නතර වුණා නම් කවදා හරි මේ මැද්දේ පාත්‍රේ ඒකට හුයිල් නෑ, දුවන් එකක් නෑ නේද? ඒක නතර වෙනවා කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ සබ්බාසෝ සූත්‍රයේ මේ ඔයගලගේ භාවනාව සඳහා තුන්වෙනි භාවනාව සඳහා මේ ස්ලයිඩ් එක මේ 8 එකයි 9 එකයි කියන එක අපිට ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මේකේ දැන් අපි පෙන්නවා ඒ පළවෙනි භාවනාව සබ්බාසෝ සූත්‍රයේ මේ දෙවෙනි ස්ලයිඩ් සෙට් එකෙන් ගන්නේ කියලා. ඒකේ විශේෂයෙන්ම මතකද අපි පෙන්නවා අර මේක ස්කිප් කරන්න බෑ. මේ මෙතන අඩුම තරමින් අපි බලන්න ඕනේ, මේක වටහා ගන්න ඕනේ. ඒ කියන්නේ 4-3 අපි කිව්වා අර වියාදි ධර්මය නේද? වේදනාව ජරාවටපත් වුණා. ස්ටයා කේස් එක ජරා වෙලා. දැන් මොකද කරන්න? අලුතෙන් එකක් අපි හදනවා කියලා ගත්තා. අර සාම්පල් එකක් ගත්තා හදනවා කියලා. එහෙනම් 4-4 ජාතිය. 4-4 ජාතිය වුණා නම් අපි කොහේද හරි මැරලා තියෙන්නේ. ඉතින් ඒක බෙල් ෂේප් කර්ව් එකෙන් තමයි පෙන්වන්නේ. දැන් රවුම් තුනක් ගියා, අතරින් රවමට යන අන්න ජාතිය ඇතුණා නම් මැද්දි මැරලා තියෙන්න ඕනේ. ඒතර මැරණි කොතනද? 4 2. ඒ කියන්නේ 4 2 කියලා කියන්නේ මොකද්ද? අපිට පේනවා මෙතන මේ මරණයයි කියලා කියන්නේ. 4 2 කියලා කියන්නේ නিত্য භාවයේ විඥානේ නিত্য භාවය කියලා අපි කියලා තියෙන්නේ මොකද්ද? අන්තිමට ගත්තාම මරණය. විඥානේ මැරෙනවා අපි කියනවා නিত্যයි කියලා. ඒක හරි පිස්සු වැඩක් කියන එක පේනවා. මේ විදිහට බලුවාම. ඊට පස්සේ ආපහු අපිට පේනවා මෙතන මේ ජරාව සංඥාව ජරා වෙනවා කියන කඩු ගන්න මේ කාරණා දෙකවත් පොඩ්ඩක් මෙනෙහි කරන්න ඕනේ. ඒක අර මුහුදු රැල්ලේ පේනවා. දැන් බෙල් ෂේප් කර්ව් එක උඩින් මම මේ පෙන්වන්නේ. මේ කර්ව් එකට දැන් මුහුදු රැල්ල මේ පැත්තට ආවා නේද? ඇවිල්ලා වතුර පාරක් වැදුනා නම් මේ A B අතරට වැටුණා කියන්නකො. කොහට දැනන්නේ? අනිත් පැත්තට. ඕගොල්ලෝ ඉන්නේ මේ C පැත්තේ. වෙරළ නේද? එතකොට මෙතෙන්ට AB අතරට වතුර වැටුණා නම් නෑ, එක වරල්ලක් විදුණා, ඒකට උඩින් තව එකක් වැටුණා. දැන් මොකද වෙන්නේ? මේ වතුර පාර යන්නේ තමන්ගේ විරුද්ධ පැත්තට. එහෙමනම් එක පැත්තකට එනකොට උගුරු නිත්‍ය කියලා ගත්තාම නිත්‍ය දැන් රිවර්ස් වෙලා ගිහින්. හැබැයි උගලන්ට තාම නිත්‍යයි නේ. හැබැයි උනේ මොකද්ද? මගේ පැත්තට එනකොට මට ප්‍රිය නම් උලම් පාරක්වත් වැදුණායි කියලා අනිත් පැත්තට එනකොට මට ප්‍රිය දිනවා. අන්න ප්‍රියේ විප්‍රයෝගයෙන් සිද්ධ වෙලා තිනවා. එහෙමනම් අපිට පේනවා මේ නිත්‍යයි කියන එකේ පොඩි වෙනසක් මොකක් හරි එකක් වෙලා තියෙනවා. ඒක තමයි සංඥාවේ ජරාව කියලා කියන්නේ. අන්නේ කාරණා දෙකවත් අඩු ගන්න බලන්න. ඒක බලලා ඉවරෙලා ඊට පස්සේ ඉතින් මේකේ අපි මේ පෙන්නවා මේ වටයි මේවයි සම්බන්ධතාවය. අන්තිමට පෙන්නවා මෙතන මේ භාවනාව නේද? සබ්බාසුර භාවනාව කියලා ලියලා තියෙනවා නම් මේ ස්ලයිඩ් එකේ. අර ජරා වෙච්ච මලකඩ කාපු වාගේ යකඩ ඇණියක් වාගේ. එහෙම නැත්නම් මලමුත්‍රා අසුචි ගොඩ. ඒතර අපි මෙච්චර මොඩද? අපේ කාමච්ඡන්දය කියලා කියන්නේ ජරාවට ඇති කැමැත්ත. ඉතින් ජරාවට ඇති වුණා නම් කැමති වුණා නම් මම ඒකම මොහේනේ නේද? දිරන්නව මලකඩ ඇණයකට කැමති වුණා කියන එක. ඒතර ඇයි අපි ඒක ගන්නෙ? කියන එකයි මේ ප්‍රශ්න කරන්නේ. දැන් අපි මේ පළවෙනි විරිය භාවිතා කරන්නේ මේක නොගන්න. රූපයන් ස්පර්ශ නොවෙන්න. මලකඩ කාලයි කියලා දැනගෙන. ඉතින් ඇයි අපි මොඩ වෙලා තියෙන්නේ? කවුරුනේ සාද? අත්ත. ඒ කියන්නේ වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙලා අත්ත. ඒක නිසා තමයි මේ අත්ත නිසා තමයි අර බලකඩ කාපු යකඩ ඇණි අපි ගන්න. හැබැයි මේ වෙනකොට අපි දන්නවා 4 3 සිද්ධ වෙලා. වේදනාවේ ජරා. එවනම් මම දෙවෙනි පාර මෙතන අපි කැමති වෙනකොට අර වේදනාවේ ජරාවට කැමති වෙලා තියෙනවා. එතකොට එහෙමනම් මේ අත්ත නොවෙන්න තමයි මේ විරිය. තමන් නේද විරියක් ගන්න මේ අත්ත සංඥාව එපාකි. දැන් ඊළඟට අපිට වෙන්නවා මෙතන මේ ප්‍රශ්නේ ඉවර නැහැ. දැන් මං ඕ විදිහට ඔය අත්තා කියලා ගන්නෙ මේ වේදනාවේ ජරාවක් නෙවෙයි මම මේ ගන්නෙ සුඛයි කියලා හිතාගෙන. මලකඩ කාපු යකඩ ඇණ නිසා ඇති වෙන ජරා වේදනාව. ජරා රූපේ නිසා ජරා වේදනාව. එතකොට මම මේක ගන්නෙ මේ සංස්කාර අත්තා කියලා ගන්න නිසා. ඉතින් අපි මෙතන පෙන්වන්නේ මේ ධාරාව ගලන හැටි නේද? ඉතින් ඒක නිසා මං අර කුකුල් පට්ටියට වාගේ දේවල් වලට කැමති වුණා බැලුවාම. රවුම් 11ක් ගිහිල්ලා. හැබැයි ඉතින් මෙතෙන්දී අපි පෙන්වන මෙතන නිකන් නෙමෙයි. මේ වෙනකොට අපි ඔක්කොම ජරාවල් මුළු දුක්ඛ ස්කන්ධයකටම කැමති වෙලා තියෙනවා. එතකොට මෙතන සංස්කාර අත්තා නිසා තමයි අතන වේදනාවත් එක්ක එතන අත්තා. මේ වේදනා අත්තා නිසාම තමයි මලකඩ කාපු යකඩ ඇණී වාගේ එකක් අපි ගන්නවා කියන එක තියෙනවා. එතකොට ඒක හොඳට තමන්ට බලන්න පුළුවන්. එතකොට ඒ භාවනාවන් කළා ඉතින් අවසාන භාවනාව අපි කිව්වනේ අර ස්ටා එකත් එක්ක තියෙන භාවනාව. එතකොට එහෙමනම් අපි බලමු මේකේ මේ සූත්‍ර දේශනාවේ ඉතුරු කොටස. දැන් අපි මේක බලාගෙන ගියා අර ආශ්‍රයම් පහින කරනවා කියන එක. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ මහණෙනි සංවරයෙන් ප්‍රහීන කළ යුතු ඒ ආශ්‍රයන් තියෙනවා කියලා. මහන්නේ මේ සස්නී මහන මේ නෝනින් සලකල චක්කු ඉන්ද්‍රිය සංවරින් සංගෘතෝ වෙසේද? මහන්නේ චක්කු ඉන්ද්‍රිය සංවර සංගෘත නොවේ වසන්නාවට පීඩා කර වූ යම් ක්ලේශ විපාක පරිදාහ කෙනෙක් උපදී නම් චක්කු ඉන්ද්‍රිය සංවර සංගෘතෝ වසන ඔහුට එසේ පීඩා කර පරිදාහය නොවේත්. නෝනින් සලකල සෝත ඉන්ද්‍රිය ඔය විදිහට දාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය මේව සංවර කළ වාසය කරනවා කියලා. මනීන්ද්‍රිය සංවර සංගත කරන උට පීඩාකාර පරිදායෝ නොවේ. මොකද සංවර කරගත්තේ නැත්නම් ඉතින් අපි මේ මලකඩ කාපු යකඩ යන වාගේ දේවල් එයා දිහා බලලා ඒව ගන්නවා නේද? මල මුත්‍රා ආසූචි දේවල් ගන්නවා කියන එක පේනවා. එතකොට මේ විදිහට ඒ ආශ්‍රය නොවෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන මේ සති සංවරයේ මේ විදිහට මේක භාව කරන්න ඕනේ කියලා. ඉතින් අපි පෙන්වන්නේ අර පළවෙනි විරිය රූපය ස්පර්ශ නොවෙන්න. එතකොට ඊළඟට පෙන්වනවා මහානි පත්‍යාවේක්ෂේ ඥානී පහකලියුතු ආශ්‍රය කවර දෙයක්. මහානි මේ සස්නේ මහානතේ මේ නෝනින් සලකලා උදෙක්ස් සීත නැති කිරීම පිණිස උෂ්ණ නැති කිරීම පිණිස මැසිමදු සුලං අවසපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ලජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණ සිරු පරිභෝග කරනවා කියලා. මෝනින් සලකලා පිණ්ඩපාතේ වළකනවා. ක්‍රීඩා පිණිස නොවේය. පුරුෂ මදේ වැඩීම පිණිස නොවේය. සැරසීම පිණිස නොවේය කියලා. ඉතින් මෙතන පෙන්නනවා මේ විදිහට මේ මෙසේ පැරණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනාව නූපදන්නේ කියලා. අලුතෙන් එකක් මං හදන්න යන්නේ නැහැ කියන එක. එතකොට ඒක තමයි මේ පටිසේවණින් පහ කරනවා කියන්නේ. ඉතින් ඕකේ අපිට පේනවා අර වේදනාවෙන් ඒ අර උඩට ගිහිල්ලා ඒ කියන්නේ අලුතෙන් ඒවා හදන්නේ නැහැ කිව්ව එකනේ අර සීලබ්බත උපාදාන වෙලා පරාමාසගත වෙලා ඒකෙන් අත්ත සංඥාව ඇති නොවෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඊළඟට පෙන්වනවා අදිවාසණී ඉවසීමෙන් පහ කරනවා කියලා. ඒ කියන්නේ වේදනාවට ප්‍රතිචාර නොදක්වීමට තමයි මේ හදන්නේ. ඒක පෙන්වන මහන්නේ අදිවාසණින් පැහැතු ආශ්‍රය කවරේද? මහන්නේ මේසස්නේ මහානත මේ නෝනින් සලකලා සීතල ඒව ඉවසනවා කියලා. උණුසුම් බඩගින්න ආදී දේවල්. උපන් ශාරීරික තීරු රළු පටු අමියරු අමනාපෝ පැහැර ගන්නා වේදනා ඉවසන සුළු. යම් හේකින් නොසන්නා වූට වෙහෙස කර දැවිලි සහිත ආශ්‍රය උපදීද? මෙසේ ඉවසන්නා වූට වෙහෙස කර දැවිලි සහිත ආශ්‍රය නොවේද? මහන්නේ මේ අදිවාසණින් පහ කළ යුතුයි කියලා. මගේ 100ටත් ඕක තමයි භාවිතා කරන්න තියෙන්නේ. ඉවසුවනම් හරිනේ ටේස් බඩ්ස් ගියයි කියන එක මේ කල්පනා කරලා ඉතින් වේදනාවට ප්‍රතිචාර දක්වලා ඉතින් අන්තිමට ඉතින් ආශ්‍රය හදාගෙන යන්නේ තරහා ගිහිල්ලා ආදී වශයෙන් නේද? ප්‍රශ්නේ එන්න එන්න වැඩි වෙනවා මිසක් නෑ. එතකොට ඊළඟට පරිවජ්ජන ඒක පෙන්වන මානිය දුරු කිරීමෙන් පැහැතු ආශ්‍රය කවුද කියලා. ඉතින් මේක පෙන්වන මේ නපුරු ඇස් මේ බල්ලෝ ආදී අය ඒවා මේ දුරු කරනවා කියලා. ඒ වගේම පවිත්‍ර මිත්‍රයන් කියනවා දුරු කරනවා. දැන් කවුරු හරි කෙනෙක් පවිත්‍ර මිත්‍රයන් අසුර කරගෙන ඉන්නවා නම් ඉතින් රහතන් වහන්සේලා බලනවා අයි මේ නරක කට්ටිය වාසුර කරන්නේ මෙයාගේ තිය වගේ ගති තියනවා කියන එක පේනවනේ නේද? ඒක නිසා නියයාගෙත් එක්ක ඇසුරේ ඉන්නවා කියන එක ඉතින්. ඉතින් උතන පෙන්නන්නේ ඔය පරිවර්ජණී කියනවා මේ සම්මා ආජීවය නිසා මානීය කියන එක අඩුයි. එතකොට අර ඉහළ සංස්කාර කොටුව තියෙන්නේ චේතනා ඉදං සච්ච විඥාන පරාමාස. එතකොට ඉහළ සංස්කාර කොටුව නිසා ඇති වෙන බලපෑම නැති කිරීමට ඒකට අගයක් නොදීමට තමයි එතන තියෙන්නේ. ඊළඟට ආපහු පෙන්නනවා මානෙනි විනෝදණී පහකල යුතු ආශ්‍රය කවරේද? මානෙනි මේ ලෝකේ මහානතමේ නෝනින් සලකලා උපං කාම විතක්කේ සිත්ති දබා ගන්න නැඳුරු කරනවා, බැහැර කරනවා, විනාශ කරනවා, නැවත නොවිදවන පමුණවා කියලා. විදිහට ව්‍යාපාද විතක්කේ විහිංසා විතක්කේක පහ කරනවා කියලා. එතකොට ඕක අපි දන්නවා ඔය ගිරමාන සූත්‍රයේ පෙන්නවනේ පහාන සංඥා උප්පන්නම් කාම විතක්කන් ආදිවාසේති. අන්න ඒකයි මේ පෙන්නන්නේ එලිමිනේෂන් කියන එක. ඉතින් ඕකේ පෙන්නනවා අපි දැන් බැලුවා ඒරියා 1 ඒරියා 4 කියලා නේද? එතකොට ඒරියා 1 වලින් ඒරියා 4ට ආවා කියන්නේ ව්‍යාපාදේනේ. වේදනාව ජරාවට පත් වෙලානේ පරාමාසගත වෙන්නේ නේද? ඊළඟට ඒරියා 1 ඉඳන් ඒරියා 6 කියලා කිව්වහම සංස්කාර. සංස්කාර අත්තා නොවෙන්න මොයිම් කියන එක අපි කරන්න ඕනේ. ඒක තමයි පහ කිරීම කියන්නේ. ඊළඟට පෙන්වන භාවනාවෙන් පැහැදිලි වූ ආශ්‍රය කවර දෙයක්? මාන්නේ මේ සස්නේ මහානතෙමි නෝනින් සලකලා විවේකයේ ඇසුරු කරලා විරාගයේ ඇසුරු කරලා නිරෝධයේ ඇසුරු කරලා නිවනට ඇඹුරු කරලා සති සම්බොජ්ජංගේ වඩනවා. මේ විදිහට පෙන්නනවා ධම්ම විචී සම්බොජ්ජංගේ, විරි සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සජ්ජ සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ. ඒ වගේම විවේකයේ ඇසුරු කර විරාගයේ ඇසුරු කර නිරෝධයේ ඇසුරු කර නිවනට නැඹුරු උපේක්ඛා සම්බොජ්ජංගේ වඩනවා. මහණී යම්සේකින් බොජ්ජංග නොවඩන්නා වූ මේ පුද්ගලට වෙහසහ දැවිලි සහිත ආශ්‍රය උපදීද? මහණී මෙසේ බොජ්ජංග වඩන්නා වූට ඒ වෙහසහ දැවිලි සහිත ආශ්‍රය නොවේද? මහණී මේ ආශ්‍රය භාවනාවෙන් පැහැ යුතුයි කියලා කියනවා. ඉතින් ඒ සංස්කාර නිසා වන අත් සංඥාව එහෙම මෙතෙන්දී නැති කිරීමක් කියන එක කරනවා. ඒතොර මේ බොජ්ජංග භාවනාව හිම්පි කළා නේද? මහණී යම් කලක භික්ෂුන්ගේ යම් ආශ්‍රය කෙනෙකු සෝවාන් මේ දර්ශනීයම් පැසියුතුවාද ඒ ආශ්‍රය ඒ දර්ශනීය මගින් පැහුණා වේද? මෙතන මේ සිංහලින් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන සෝවාන් කියලා තියෙක වැරදි දර්ශනීය. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් කල්පනා කරනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක ගත්තාම ඒ සෝවාන් කතාවේ විතරයි තියෙන්නේ කියලා. නෑ, ඒක දිගටම යනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් අත්තින අපි ඔබ දුක්ඛ ටේබල් එකේ අපි පෙන්වලා දීලා තියෙනවානේ. හැම එකේම ඕක තියෙනවා. ඒකේ ඒක ඒ වචන තුනට යන්නා වූ කොම්පෝනන්ට්ස් කියන එක තියෙනවා. ඒකයි බුදුහාමුදුරුගේ දර්ශනයෙන් කියලා. ඒකට මේගොල්ලෝ හිතුව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කිව්වම් සෝවාන් ඵලය තමයි කියලා. ඒක එහෙම නෙමෙයි. ඊළඟට ආභව පෙන්නනෝ ඒක සංවරයෙන් පැහැයුත්තාද? ඒ සංවරයෙන් පැහුණා වූ තාස්වකෙනි ප්‍රත්‍යවේශයෙන් පැහැයුත්තාද? ප්‍රත්‍යවේශයෙන් පැහුණා වූ ත්‍යාමාස්වකෙනි සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද? සිත තබා නොගැනීමෙන් පැහුණා වූ ත්‍යාමාස්වකෙනි දුරු කිරීමෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වූ ත්‍යාමාස්වකෙනි විනෝදනයෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය විනෝදනයෙන් පැහුණා වූ ත්‍යාමාස්වකෙනි භාවනාවෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වූ මාන්නි මෙහි මහණතේ මේ සියලු ආශ්‍රයන්ගේ සංවෘතෝ විසේයයිද? තෘෂ්ණාව සින්දේයයිද? සංගෝජනී උපටාහලේයයිද? මාන ප්‍රහාණේ දුක්ඛලවර කලේයයිද? කියන්න බෑ. භාග්‍යතුන් වහන්සේ මේක වදාළ සතුට සිත් ඇති. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා තියෙනවා. ඉතින් අපි මේක පෙන්නවා මේ සබ්බාසෝ එකේ භාවනා කරන හැටි. එවනම් අපි මේ පහක් 10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.